අපි ඉතාම ගෞරවයෙන් රවි කොක්කලගේ මැතිතුමාට ආරාධනා කර සිටිනවා මේ ධර්ම සාකච්ඡාව කරගෙන යන ලෙසට. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි හැම දෙනාටම. අදත් මේ සඳුදා දිනවල පැවැත්වෙන සදහම් සාකච්ඡාව ආරම්භ කරන්නයි උදානම. මේ සාකච්ඡාව ආරම්භ කළේ අවසරය පෙළව යන මදස්සි ස්වාමීන් වහන්සේ දේශනා කර අපට පෙන්වා දෙන ඒ දහම් අර්ථය මතු කරගන්න තවදුරටත් ගමත් අපේ යනි ස්වාමීන් වහන්සේලා සම්බන්ධ වෙන විදිහට උන්වහන්සේලත් එක්ක තව තවත් සාකච්ඡාව පවත්වන්න. ඉතින් උන්වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කරන අතරම අද ආරම්භ සාකච්ඡා ආරම්භ කරන්න කාට හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ සර් මේ සංඛාර කියන පාලි වචනෙට සමාන වචනයක් සිංහලෙන් සකස් කිරීම කියන එක ඒකටම සමාන වචනයක්ද සංඛාර කියන එකට මේ හිතනවා කියන එක? හිතනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හිතනවා හිතනවා කියන්නේ එක සංකාරය. දකින්නවා කියන්නේ ඒ සංකාර.
නෑ එහෙම නෙමෙයි මං ඇහුවේ සර්. මං ඇහුවේ සංකාර කියන එකට සිංහල වචනයක් විදිහට මේ සකස් කරනවා කියන්නේ. ඒ සකස් කරනවා කියන එක වෙනුවට හිතනවා කියන එක සමාන වචනයක්ද සංකාර කියන්නේ?
නෑ සමාන නැහැ. සංකාර වලින් එකක් හිතනවා කියන එක එක සංකාරය. තව සංකාර තියෙන්න පුළුවන්. අහනවා දැනෙනවා ඒවත් සංස්කාර.
මොනවාම හරි
සකස් වෙනවා කියන්නේ සංස්කාර.
එතකොට මට ඒ ප්‍රශ්නය එහෙම මං හිතුවේ අර සප්තාන කියන සූත්‍රයේ කතමාච භික්කවේ සංඛාරා කියන තැන ජෛමේ භික්කවේ චේතනා කායා කියලා රූප සංචේතනා ශබ්ද සංචේතනා කියලා විස්තර කරන්නේ. තේරෙන සංඛාර කියන එකට විස්තර කරන්නේ චේතනා කියන පැත්තෙන්. ඒක
හරි. ඒ චේතනා කියන්නේ සංඛාර කියලා ඒක පරියාය. චේතනාවමයි සංස්කාර. නැත්තං චේතනාවයි කර්මය කියන එක. එතකොට දැන් මොන සංස්කරණය ගත්තත් එක චේතනාවක් එක්ක තමයි සිද්ධ වෙන්නේ. චේතනාවයි සංස්කරණය. හැබැයි සංස්කාරේ මොකද්ද කියලා අහුවොත් අපිට ඒක ජාති සංස්කරණයක ඇති කරන්න පුළුවන්. ඒ මොන සංස්කරණය ගත්තත් චේතනාවක් එක්ක තමයි ඒක සිද්ධ වෙන්නේ. චේතනාව අජ්ජපච්ච සංඛාර වෙනකොට ඒකේ තව තියෙනවා විඥාන නාම රූප සලාය. ඔය නාම රූප කියන්නේ සංස්කරණය. සලායතන කියන්නේ සංස්කරණය. ප්‍රස්ත කියන්නේ සංස්කරණය. හරි. හැබැයි මේ සංස්කරණ සේරම දුක කියන්නේ සංස්කරණය. ඒ මොන විදිහට කිව්වත් ඔක අන්තිමට බැලුවහන් චේතනාවක්ම තමයි. ඒකයි එතන අවිද්‍යාව යෙදිලා තියෙන්නේ. නොදන්නකම යෙදිලා තියෙන්නේ. අපිට පේන්නේ නැහැ චේතනාවක් කියලා. දැන් චේතනාම් භික්ඛවේ සම්මං වදාමි කියලා කියනවා. චේතනාවම කර්මය කියලා වදාරනවා. පයින වාචාවේ මනස. පයින් වචනයෙන් මනසෙන්. ඒ තුනෙන් සංස්කරණ වුණත් අයින් වචනෙන් මනසෙන් සංස්කරණය වුණත් ඒක ඒ චේතනාවම තමයි. පැහැදිලි. සංස්කරණ එක එක ආකාර වුණාට ඒක චේතනාවම තමයි. චේතනාව තමයි කර්මය. සකස් කිරීම කියනකොට ඒ විදිහට ගන්න පුළුවන්. එතකොට ඒකේ චේතනා වුණාට දැන් චේතනාව වෙන්නේ නොදන්නකම එක්ක දැන් තමයි ඒක පිට ඒ කියන්නේ දකින්න අමාරු. අපි හිතන්නේ දැනගෙන චේතනා වෙනවා කියලා. හැබැයි මේක වෙන්නේ නොදන්නකමත් එක්ක අවිද්‍යාපච්චය සංකා. හරි. එතන මේ වචන ගැන මේ තේරුම් දෙන එක ඉච්චර ඒ කියන්නේ මම කරන්නේ නැහැ මට අදාළ නැහැ ඒක. මම ඉච්චර දන්නේ නැහැ වචන ගැන. ඒක වචනවල තේරුමට වඩා මේවයි මතුවෙන හැඟීම කතා කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ වචනේ තේරුම සමහර විට වෙන කාගෙන් හරි අහගන්න ස්වාමීන් වහන්සේ නමකින් ආදි අපි පුළුවන් තරම් මේකෙන් හැඟීම මොකද්ද මේ අදහස දෙන්න හැදුවේ කියන එකයි තේරුම් ගන්න. වචන ටික එදා ව්‍යවහාර භාෂාවනේ ඒකේ තේරුමයි ඊළඟට ඒවයින් දෙන මතු කරන අදහසයි දෙක. මේ වචනෙත් මේක සමානද කියුවහම ඒක කියන්න අමාරුයි. සංහාවයි ඡන්දයයි සමානද කැමැත්තයි සමානද ඇහුවොත් අපිට ඒක හරියටම කියන්න අපහසුයි. එක වගේ වුණාට පොඩි පොඩි වෙනස්කම් තියෙන හින්දා තමයි වෙන වෙන වචන යදෙන්. පිටින් අර සිංහලෙන් මොකක් හරි වචනයක් දීලා මේක සමානද වට ඒක ඒ තේරුම් කරන එක විදිහක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ අපි බලන්න ඕන ඇත්තටම මේ පාළි වචනෙන් බුදුරජාණන් වහන්සේ මතු කරන්න හදපු අදහස හැඟීම මොකක්ද කියලා. හැඟීම කියන එක බැලුවහම ඒක වචනෙන් විස්තර කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඊතර වෙන අර්ථයනේ. ඒ ඊතර වීමට ලෝකෙට අයිති වචන දාලා තියෙනවා. ඊතර වීම මතු කරන්න. ඒකයි දැන් මේකේ වචනේ තේරුම මේකයි කියන මට්ටමෙන් ගත්තහම යන්නේ අර පදපරම පැත්තට. පදයේ තේරුම විතරයි ඒකේ මතු කරන අර්ථය ගන්න උත්සාහ කළොත් තමයි බුදු කෙනෙක් වෙන්නේ නැහැ පෙර වෙන පැත්ත එන්නේ. ඉතින් මේ මම දක්ෂ නැහැ මේ වචනේ තේරුම මොකද්ද කියන්න. ඒක මම කරන්න යන එකක් නෙවෙයි.
සර් හරි එහෙම තව පොඩි දෙයක් සර් දැන් අපි දැන් මේ ප්‍රායෝගිකව යෙදෙන හේතීමේදී නිගමනයකින් දානවද මේක නිගමනයකින් දානවා මේක දැනුමකින් දානවා කියන තැන අපි කතා කරනවානේ. ඒක නොකලෙයිසක් ඒක තමන්ට වෙනවා නම් තමන් දිහාම හැරිලා බලලා තමන් අදුකාරුව හදාගත්තේ නැත්නම් දහම අවබෝධ කරන්න බෑනේ. එතකොට මං අහන්නේ මේ දැන් අපිට විමසන්න ඕන තැන හඳුනාගත්තා නම් ක්‍රියාවක් ඒ කියන්නේ පේනවා නම් පේන දේ නෙමේ පෙනීම කියන එක. හා ඒ වගේ ක්‍රියා අර්ථය එතන තමයි විමසන්න ඕන කියලා අපි දැන් දන්නවා නම් දැන් මේ ක්‍රියාවක් නෙමේ අපි හිතමු දැන් ඒක ධර්මයෙන් ඇහෙනවා. එහෙත්දී ඒ ඇහුන දේ අපි හිතමුකෝ දැන් මේක ප්‍රායෝගිකව දැන් හිත කියලා යම් කිසි හේතකට කරන්න යද්දී මේ ඔන්න විමසන් ඉස්සලාම දෙයක් අල්ලගෙන විමසනවා පේනවා. එතකොට මේ ඇහි පරාසයට හම්බෙන 180ක් තමයි පේන්නේ. ආ 170 අනිත් 180 පේන්නේ නෑනේ. ඊට පස්සේ එහෙනම් ඇයි එකකට විතරක් ફોකස් වෙන්නේ? එතකොට මේ එළියමද වර්ණ එළියමද තියෙන්නේ ඇතුලෙන් දුන්නේ අනාදී වශයෙන් බාහිර දෙයක් පනවලා දඟල ඉස්සී ඇතුලට ફોකස් එක අපහාම එහෙනම් මේක දැනගැනීමෙන් තොර වෙන්නේ නෑනේ. ඔහොම ඇවිල්ලා ක්‍රියාවක් කියන දැනට ආවට පස්සේ මේක ක්‍රියාවක් නේ කියලා අර අහපු දැනුමින් දාලා හිතීම නවත්තන එක එකක්. එහෙම නැතිව අපි හිතමුකෝ ඒ ඔස්සේ විමසීමක් කරලා ප්‍රත්‍යක්ෂයක් එනවනම් කොහාත්පස්ස හොයලා හොයලා ප්‍රත්‍යක්ෂයක් එනවනම් දැනගැනීමෙන් තොරව පිහිටවීමක් වෙන්න බෑ. දැනගන්න මොහොතෙත් පිහිටවීමක් වෙන්න බෑ. එතකොට මේ දැනගැනීම යන්නත් මේ ඒ කියන්නේ මේ ඒ කියන්නේ අදහසක් ඒ කියන්නේ නොපිහිටන පැත්තට වගේ ඒ කියන්නේ අර දැනුමින් අහලා තිබ්බ දේ එහෙමම තියාගෙන තමන්ම දඟලලා ඒ නිගමනයට එනවනම් කෙලින්ම ඇහිලා ඒක නිගමනයකින් දාලා හිතීම නවත්තන එකයි උත්සාහයක් කරලා එතෙන්ට එනවයි කියන එකේ අතර වෙනසක් තියෙනවද? එතකොට අපි හිතමුකෝ ප්‍රායෝගික ජීවිතේ එහෙම ඒ කියන්නේ ඒක අද යම්කිසි තැනකට ආවනම් එතකොට ආයේ මුල ඉඳලා මෙයාට විමසන්න ඕනේ නැහෙනි. එතකොට එයාට ප්‍රායෝගික ජීවිතයේදී දකිද්දි අර ආයේ මුල ඉඳලා දෙයකට බැහැලා විමසකන එන කික කරන්න අවශ්‍ය නැහැ. එයාම විමසලා වු නිගමනයකින් එයාට යන්න පුළුවන් නා. දැන ගැනීම කියන්නේ එතකොට ફોකස් එක ඇවිල්ලා එතන ඉඳලා යන්න පුළුවන් නම් ඒක නිගමනයක් දැමීමද? මට මගේ ප්‍රශ්නේ තේරෙනවද දන්නේ නැහැ සර්.
ඔකේ මුලින් ඉඳන් යනවා කියලා එකක් නැහැ. මුලක් නැහැ. තමන් ඉන්න මානසික මට්ටම. අපි හිතන විදිහක් තියෙනවනේ, දකින විදිහක් තියෙනවනේ. අන්න ඒ අපි කොටු වෙච්ච තැනට තමයි ධර්මය දේශනා කරන්නේ. ඒකට එක්කෙනාට ඇහෙන නැත්නම් ගෝචර වෙන තැන වෙනස්. අපි වෙන ෆ්‍රේම්වර්ක් එකකට කියපු දේශනාව අපි අහගෙන හිටියට අපිට ගැලපෙන්නේ නැහැ ඒක. දැන් උදාහරණයක් විදිහට යේ ධම්මා හේතුප්පව දේශනා කළේ උපතිත්. අපේ සරි. ප්‍රතිස්සගේ ෆ්‍රේම්වර්ක් එකට ඒක හරි ගියාට අපිට ඒක ගැළපෙනවද නැද්ද කියන එක ගැටලුවක්. يعني අපිට ඒක වැටහෙනවද? අපි ඉන්න තැනටද මේ දේශනාව? ඒකට අපි ඒක විමසනවා නම් අපි දක්ෂ වෙන්න ඕන ඒ මට්ටමට ඒ ගිහිල්ලා ඒකත් එක්ක අනුගත වෙලා අහන්න. එහෙම කියන එක ලේසි නැහැ කියලා පේනවනේ. එයාගේ මානසිකත්වයට ගිහින් අහන්න ඕන. වැටහෙන්න. බාහ්‍ය දාර්ශනිකයෙක් බුද්ධක මේ මානසික මට්ටමටයි ඒ දේශනා. ඒ නිසා තමයි අපි සූත්‍රයක් යෝනකොට අර දහම් කරුණ විතරක් නෙයි ඒකේ අර උල ඉඳන් අගට බලන්න ඕන මේ මොන වගේ පරිසරයක මොන වගේ කෙනෙකුට මොන වගේ අවස්ථාවක දේශනා කරපු එකක්ද. එතකොට අපිට පොඩි නිකම්ම දහම් කරුණට වඩා නිකම් තව අවබෝධයක් ගන්න පුළුවන් මොන වගේ මානසිකත්වයකටද මේක දේශනා කරලා තියෙන්නේ. ඒක අපිට ඒ පැත්තෙන් විමසන්න තව උදව්වක් වෙනවා. අඟුලිමාලට මොන වගේද? කසී භාරද්වාජගේ මානසිකත්වය මොකද්ද? යගවිතං කර කර ඉන්නකොට ඒ ඒකත් එක්ක හිතනවා. අපිට ගොවිතැනක් සමුතුරන් අර කියපු එකත් මොකද්ද එකක් නම් දැන් හරි අමාරුයි. ගොවිතැන ගැන යම්කිසි අදහසක් එක්ක බලන්න වෙනවා එයාට දේශනා කරපේ. මොකද මේක අපිට නෙමෙයිනේ දේශනා කරලා තියෙන්නේ. එකයි මේක අපි දැන් දහමක් අහනකොට දැන් තමන් ප්‍රශ්න කරනකොට උත්තරේ දෙන්නේ තමන් ඉන්න මානසික ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි. ඒ අහන්නේ මොන වගේ මානසිකත්වයකින්ද කියලා බලලා ඒකට ඒකට තමයි හරි කියන්නේ. කල්‍යාණ මිත්‍රයා කරන්නේ ඒ විදිහට. ඉතින් එහෙම කල්‍යාණ මිත්‍රෙක් හම්බ වුණත් හොඳයි. ඒකෙදි ඒ කියන්නේ කල්‍යාණ මිත්‍රයාගෙන් බුදුහාමුදුරුවෝ කියපු අර්ථය මතුවෙන්නත් ඕන. ඒක ඇහෙන පැත්තෙන් එන්න ඕන. තමන් ඉන්න එකත් එක්ක තමයි ඒකට හරියන විදිහට ඇහෙන්න ඕන. ඔය දෙක තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. ඒකත් එක්ක අනුගත වෙලා යන්න පුළුවන්. ඒ අපිට අපේ ප්‍රඥා පැත්ත එනකොට දැන් වෙන කෙනෙකුට කියපු දහම් කරුණක් වුණත් අන්න ඒ රාමුව එක්ක අපිට ඒක අහන්න පුළුවන් නම් අපිට කියන්නේ දැන් ඔන්න එක කරුණක් කිව්වහම ඊළඟට එයා අහන ප්‍රශ්නයක් තියෙනවානේ. අපිට අර ඒ උත්තරේ දෙනකොට ඊළඟ ප්‍රශ්නේ මතුවෙනවා නම් අන්න අපිත් එයාගේ ඒ මානසිකත්වෙ එක්ක තමයි යන්නේ. ඒ කරුණ කිව්වහම ප්‍රශ්නේ අහනකොට අපිට හිතෙනවා නම් මේ ප්‍රශ්නේ මොකටද මෙතෙන්ට අදාළද මේ? ඒකට අපි අර ඒකට අනුගත වෙලා නැහැනේ. එකත් එක්ක නෙවෙයි. ඉතින් මේ දහම් දැපි සූත්‍ර පිටකේ හරි මුළු ත්‍රිපිටකේම 84000ක් ධර්මස්තන්දේ කියන්නේ මානසික මට්ටම් 84000කට කරපු දේශනා. හැබැයි පෙන්නුම් කරන්නේ එකම ධර්මතාවයකම කියන්නේ ඉතර වෙන හැටි. Tamange framework එක කඩන හැටි. තව විදිහට කිව්වොත් අපි දාගෙන ඉන්න අපි කොටු කරගත්ත විදිහ අයින් කරන එක. ඒ ඔය කතාවේදී නිගමන කතාව කියන එක අදාළ නැහැ. ඒකත් එක්ක අනුගත වීම තියෙනවා. ඒකත් අපි මොනවා හරි දේශනාවක් අහලා හරි ප්‍රායෝගිකව යෙදিলা හරි අපි අර කලින් හිටියේ මානසිකත්වයේ දැන් ඊට වඩා වෙනස් නම් ආයෙ විමසන කොට දැන් ඉන්න තත්ත්වයට අනුව යනවා මිසක් ආයෙ අර මුලක කතාවක් නැහැ. මේ ඉන්න මට්ටමට තමයි දහම තියෙන්නේ. ඉන්න මට්ටමේ තියෙන යම්කිසි දෘෂ්ටියක් තියනවා නම් ඒක අයින් කරගන්න තමයි දහම උදව් වෙන්නේ. ඒ දෘෂ්ටි අයින් වීම තුල තමයි අර ඒ බුදු කෙනෙක් වෙන්නන ඊතර වෙන ගාමට යොමු වීම තියෙන්නේ. පොතන ඉඳන් කරනවාද කියන ප්‍රශ්නේ මං හිතන්නේ මතුවෙන්නේ නැහැ කියලා. එතන ඉඳන් පෙන්ට යන්න කියලා නීතියක් නැහැ. පැහැදිලිද? එරුවන් සරණයි.
සර් එරුවන් සරණයි. අවසරයි සර්. සර් පොඩි ප්‍රශ්නයක් අහන්නද?
තියන්න.
සර් දැන් අර අපිට මේ දැන් සබ්දයක් ඇහෙනකොට මොකක් හරි දැන් මල්ලේ පුරන සබ්දයක් කියලා කියුවොත් එතකොට දැන් අපි ඒ සද්දේ මේ කියන්නේ ඇසීම ඊට පස්සේ සර් දැන් බල්ලෙක් බුරනවා කියලා අපිට මේ නිශ්චය කරන්න පුළුවන් අපේ අර මේ ආකාර ලිංග නීති ඒවා තියෙන නිසානේ අපේ තියෙන නිසානේ කලින්. එතකොට දැන් ඒක එහෙම තියෙන නිසා අන්න බල්ලෙක් බුරනවා කියලා අදහස එනවා. දැන් බල්ලෙක් බුරන එක කවදාවත් අහලා නැති කෙනෙකුට එහෙම දන්නේ නැති කෙනෙකුට යාට එතකොට අර ආකාර නිමිති ඒ ටිකක් නැත්නම් එතකොට මොකක් හරි සබ්දයක් කියලානේ එතන එන්නේ සර්. එතකොට ඒ වගේ වෙලාවකත් එතකොට එතන සකස් වීමක් තියෙනව නේද සර්?
ඔව් මොකක් හරි සබ්දයක් කියලා කියන්නේ ඇයි ගන්ධයක් කියන්නේ? අද්දේ කියන එකටත් අදහසක් තියෙනවා, ගන්ධයක් කියන එකටත් අදහසක් තියෙනවා. රූපයක් කියන එකට අදහසක් තියෙනවා. ඒකනේ ඒවා වෙන් කරන්න පුළුවන්. මේක රූපයක්, මේක සද්දයක්, මේක ගන්ධයක්.
මේ දැන් නිමිති, ලිංග උද්දේශ නිමිති ඒවා තිබුණේ නැති වුණා.
එතකොට ඒ නැති වුණත් අපි සද්දයක් කියන එක අපි වචනෙන් කිව්වේ නැතත් සද්දයක් ඇහෙනවා කියලා ඒ ශබ්දයේ මේව විච්ච ගමන්ම කොහොමත් එතකොට එතන සකස් වීමක් තියෙනවා නේද සර්? එතකොට දැන් කණයි සද්දෙයි ඔක්කොම පැනවිලා ඉවරයි ඒ අවස්ථාවේදී නේද සර්? මොකද්ද කියලා
ඔව් මොනවා පැන වුණාද කියන එක නේ, පැනවීම වෙලා ඉවරයි, ලෝකෙ හැදිලා ඉවරයි. ඇහෙනවා කියලා එකක් ලැබෙනවා නම් එතකොට ඒ ලෝකෙ තමයි සත්‍යභාවය.
සද්දයක් ඇහුණා කියලා ඒ ඉන හැඟීමම එතකොට ඒක සකස් වීමත් ඉඳ වෙලා ඔක්කොම ඉවරයි නේද සේත පිටින්.
ඒකත් සකස් වීමක්ම තමයි නේද?
ඒක
තමයි. අය අපිට ඕක සද්දයක් කියලා කතා කරන්න බැයිද දැන්?
පුළුවන් සද්දයක්. පුළුවන් සර්. සද්දයක් මට ඇහුණා දැන් ටිකකට පස්සේ ගිහින මට සද්දයක් ඇහුණා.
ඔව්. එතකොට ඇයි කියන්න පුළුවන් උනේ? සංඥාව
පිටි තියාගෙන සර් පස්සේ.
ඔව්. සංඥාවේ විපාකයන්නේ ව්‍යවහාරය.
විපාකිය. එතකොට සර් කලින් නිමිති තිබුණත් නැතත් සද්දයක් කියලා කිව්ව ගමන්ම දැන් මම හිතා දැන් ආශ්‍රව
අන්න ඒක බලන්න. දැන් කලින් නිමිති කතාවක් කියන්නේ අපි ආයේ අතීතය අනුව යනවනේ.
අන්න ඒක තමයි සර් මට පොඩි ගැටලුවක් තිබුණේ. දැන් බල්ලෙන් පුරනවා කිව්වහම දැන් සර් අතීත නිමිත්තක් නේද සර්? දැන් බල්ලෙන් පුරනවා කියලා කෙලින්ම තීරණය කරන්නේ අතීතේක ඇදලා අරගෙන නේ. එහෙම නේද සර්? දැන් ඒකර මට ඔන්න ඔතන තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ.
ඔව්. ගැනීමක්මයි. අතීත අනුව යාම. අතීත
අනුව. ඔව් අතීත අනුව යාම.
පල්ලෙක් නෙවෙයි කියලා දැනගත්තත් ඒකත් අතීත අනුව යාම.
මොකක් හරි සද්දයක් කියලා දැනගත්තත්
ඔව් බල්ලෙක් නෙවෙයි කුරුල්ලෙක් කියලා දැනගත්තත් ඒත් එහෙමමයි. ඒක බල්ලෙක් නෙවෙයි කියලා කිව්වත් ඒත් අතීත අනුව යාම. මේ අපි දන්න සද්දයක් නෙවෙයි කියලා කිව්වත් ඒත් අතීත අනුව යාමක් නේ. කලින් ඇහිච්ච සද්දයක් නෙවෙයි කියලා කිව්වත් ඔයත්
ඔව් එහෙම තමයි ඒක තමයි. අතීතය අනුව යාමක් නෙමෙයිද සර්? ඒ කියන්නේ කොහොමත් එතකොට ඔක්කොම වෙලා ඉවරයි, ලෝකේ සකස් වෙලා ඉවරයි නේද සර්?
ඔව් දැන් ඕක අතීතය අනුව යාමක් ද අර සකස් වීමක් කියලා දැක්කනම් ආයෙ වෙන විස්තර ඕනේ මොන විදියට සකස් වීමක්ද කියන කතාව නෙමෙයි සකස්
වීම. හරි සර්, බොහොම පැහැදිලි, බොහොම පිංස, බොහොම කේ.
එතකොට සද්දයක් කියලා දැන ගැනීමක් සකස් වීමක්.
එහෙමයි.
එතකොට දැන් සකස් වීම කියනකොට දාගන්න එපා සකස් නොවී ඉන්න ඕන. ඒක තමයි හරි කියලා එහෙම එකක් අපි දන්නේ නැහැ. උත්තරේ දාගන්න එපා.
හරි. ඒකත් එතකොට දැන් සකස් නොවි ඉන්න ඕනේ කියන එකනේ හරියට කියලා නේ දැන් අපි එහෙම. ආ
එහෙම දාගන්න බෑ.
එහෙම දාගන්න බෑ කියන්නේ අපි
අහන්න. ඔන්න සකස් වීම ඕක වැරදි නේ කියලා දාගන්න බෑ. කොහොමද දන්නේ වැරදි
කියලා? වැරදි කියලා ඒ දැනීමකින් නේද? දැනීමකින්.
ඒ හරිද වැරද්ද නෙවෙයි අපිට තියෙන්නේ. සකස් වීමෙන් දකින්න එක සකස් වීම මොකද්ද? කොහොමද වෙන්නේ සකස් වීම මොකක්ද?
අර සර් කලින් කියන අර කේවලිස්සේ කියන එකටමයි යන්න ඕනේ නේද සර්? ඒක සකස් වීමෙන්
ඒ විදිහට දකිනවා නම් තමයි ඒක කෘත්‍ය වෙන්නේ. අපේ අදහස දැම්මොත් ඒක කෘත්‍ය වෙන්නේ නැහැ. ඔබ වැරදි කියලා දැම්මොත් ඒක කෘත්‍ය වෙන්නේ නැහැ.
හරි සර්, තේරුණා පැහැදිලි. ඔබතුමාට බොහොම පිං.
තෙරුවන් සරණයි.
සර්.
ඔව්.
පොඩි ප්‍රශ්නයක් එකකට එතෙන් මේ වෙනසද අපිට මේ සකස් වීම ගැන අපි කතා කරනකොට සකස් වීමෙන් තොර හිතක් තියෙන්න පුළුවන්ද එහෙම නැත්නම් හිතකින් තොර සකස් වීමක් තියෙන්න පුළුවන්ද කියන ගැටලුවක් තියෙනවා. අපි සකස් වීම කියලා
කියන්නේ ඔබතුමා කියන්න හිත කියන්නේ මොකද්ද සකස් වීම කියන්නේ මොකක්ද?
ඔය මට ඒක තමයි ගැටලුව තියෙන්නේ. මොකද්ද මේ සකස් වීම කියන්නේ හිතක් ඇතිවීමද කියන එක?
නෑ හිතක් ඇතිවීම කියන්නේ මොකක්ද?
එතන අපිට අරමුණක් එනවා කියන එක. අපට අත්දැකීමක් ලැබෙනවා කියන එක.
හරි අත්දැකීමක් ලැබෙනවා කියන එක සකස් වීම.
ඔව්. එහේ මුද්ද කියේ
බලන්න. ඔය දැන් සකස් වීම කියන වචනේ දාගන්නේ ඇයි අපි?
නම් අපිට හැමදෙස්සම ඇහෙනවනේ මේ සකස් වීමයි කොතනද තියෙන්නේ කියන්නේ මේක නිසා.
සකස් වීම කියන වචනේ අපිට ආගන්තුකයි. සිංහලක් බෑ වගේ එකක් තියෙන්නේ. සකස් වීම කිව්වහම ඒක අපි මේ අපි ආපහු හිතලා ගන්න ඕනේ. ඒක මේ ස්මූත් හිතනවා ඒක ආගන්තුකයි.
ඒ මොකට දාගන්තුක ඒක? දාගන්න.
සකස් වුණා කිව්වහම ඒක එන්නේ නැහැ. සකස් වුණා කිව්වහම ඒක ඒකත් තේරෙන්නේ නැහැ ඒ වචනේ.
ඔව් මං අහන්නේ සකස් වීම කියන්නේ ඒකේ වචනේ තේරුම හොයන්නේ ඇයි? සකස්
වීම තමයි. දැන් සර් අපි භාෂා අපි හිමුක භාෂා දැනගත්තට අපේ නේටිව් ලැන්ග්වේජ් අපි හිතන්නේ සිංහලෙන් සරලවනේ සර්. දැන් අපි සිංහල නම් ලියන භාෂාව එකක් කතා කරන භාෂාව එකක් සරලව හිතන්නේ නැහෙනේ ලියන භාෂාවෙන් සර්. සර්ට තේරෙන්නේ නැහැ. දැන් අපි හිතුවිලිනේ එන්නේ ඒක පාළියෙන් එන්නේ නැහැ නේ සර්. මන්ට තේරෙන්නේ.
ඔව් දැන් අවශ්‍යතාවය තියෙන්නේ භාෂාව ඉගෙන ගන්න එකද?
නෑ භාෂාව අදාළ නැහැ. නමුත් අපිට හිතුවිලි එනවනේ.
ඔව් හිතුවිලි එනවා නම් ඒ හිතුවිලි එීම ගැන වෙනවා. මොකද්ද මේ හිතුවිලි එනවා කියන්නේ?
ඉතන සංස්කරණය ඔය සකස් කිරීම කියන්නේ මේ සිතුවිලි එන එකට
නේද? සංස්කරණය කියන්නේ මොකක්ද සංස්කරණය කිව්වත් ඒ ප්‍රශ්නයක් නෑ. ඒකට ඕන එකකට සංස්කරණය කියලා කියන්නේ. ඔය සිද්ධිය මොකක්ද කියලා බලන්න. වචනේ ඕන වචනයක් දෙමළ වචනයක් හරි දාන්න. සිද්ධිය මොකක්ද?
එතකොට මේක තේරුම් ගන්න බෑනේ සර්. දැන් අපි එක්සැක්ට් වර්ඩ් අපි හරියට මේ වචන වලින්නේ සර් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. එතකොට
ආයේ
වචන වැඩක් නැහැ අර්ථය මතුවා. නමුත් මේක එහෙම තමයි.
ඒකයි මම අහන්නේ. ආ. වචනේ තේරුම දැනගන්නද ඕන අර්ථය මතු කරගන්නද ඕන?
හා මට වචනේ තේරුම් එපා සර්. අර්ථය කියන්නේ
ආසත් අර්ථය මොකද්ද කියන එක තමයි මුකුත් නොලැබෙන බව. හරි මාර්ථේ. දැන් මේක මේකයි කියලා ලැබුණා නම් ඒක අර්ථේ. මතු කරන්න හදන අර්ථේ විතර වීමනේ. සංස්කරණය කියන්නේ මේකයි කියලා ලැබුණා නම් ඒක නෙමෙයි බුදුහාමුදුරුව දේශනා කරන්නේ. ඒ වුණාට අහන්නේ ඉතින් අර්ථෙම හොයාගන්න ඕන කොහොම හරි. වචනෙන් තමයි අරකට යන්න ඕනේ.
කියන්නේ මේ වචනේ දීලා කියා වචනේ දෙන්නේ එතන ලැබ ගන්න නෙමෙයි. දැන් අපි හදාන්නේ වචනේ තේරුම් අරගෙන එතන ලැබෙන්න මේ වචනේ දීලා තියෙන්නේ ඒකට ලන් නොවි අනුපාඩි පැත්තට යන්න දිශාව පෙන්වන්නට වගේ. රිසර්ච් කරපු එකෙන් ලොකු අදහසක් ආවා. ඒ ප්‍රශ්න අහපු එක හොඳයි සර්. ගොඩක් පිං.
ඔව් අපි ඉන්න තැන වැරද්ද අපි ඉන්න කොටු වීම පෙන්වන්නනේ ඔය ඔක්කොම කියන්නේ. එනේ තේරුමක් හදාගෙන ඒක ආයෙලා ගත්තාම තව කොටු වීමක් හදා ගන්නවා. අපේ ෆ්‍රේම් වර්ක් එකක් හදා ගන්න. ඒකත් සංස්කරණයක්. මේකත් සංස්කරණයක්. සංස්කරණය කියන්නේ මොකක්ද? සංස්කරණේ කිව්වට සංස්කරණේ දන්නේ නැහැ. දකින්න එක සංස්කරණ, හිතන එක සංස්කරණ, දකින්න එක සංස්කරණ. මතක සංස්කරණ කියන්නේ ඒ අපේ අපි ඉන්න උපකල්පනේ අපිට පේන්නේ ඒක මතින් ඉඳගෙන එක එක ඒවා කතා කරනවා. සංස්කරණය සංස්කරණයෙන් දකින්න. ඒක නේද වෙන්න ඕනේ. සංස්කරණය සංස්කරණයෙන්ම දැක්කොත් වෙන ඒවායින් දකින්නේ නැතුව. වෙන ඒවා කියන්නේ අපේ අදහස් නේ. සංස්කරණය විස්තර කරනවා කියන්නේ තව ඒවා ටිකක් කියන්න ඕනේ. සංස්කරණය කියන්නේ මේකයි කියලා වෙන ඒවා ටිකක් ඔකට එකතු කරන්න ඕන නේද? දැන් ලෝකය ලෝකය කියනවා කොපමණකින් ලෝකය පැනවෙයි. දැන් ලෝකය මොකද්ද කියලා නෙමෙයි අහන්නේ. කොපමණකින් ලෝකය පැනවෙයි. කිතකින් ලෝකය පැනවෙයි. අපිටවන ලෝකය මොකද්ද කියලා අහනවා. කෙතමණකින් කිව්වහම නැහැ. ඇතිකල්දි ලෝකය. දුක
අපි දන්න ටිකකින් පෙන්නවා මෙතන.
ඒත් අපි දන්නවා ඇහැක් ලැබුණා නම් ඉතින් ලෝකේ ඇහැක් ලැබුණා නම් දුකනේ. අන්න එහෙම එකක් ඇහෙනවා. බයකින් මේක දුකයි කිය කියා බලන්න නෙමෙයි. එහෙම පරියායක් ඇහෙන්නේ දැන් අපේ ඉතරවීම මතු කරගන්න. ඉවීම සීම අවදි කරන්න තරතුර. නැත්තම් අපි යන්න දහම අවබෝධ වුණා කියන ඒකට අරවටික තියෙනවා. ඇහැ කියලා එකක් තියෙනවා, ඇසීම කියලා එකක් තියෙනවා, දැකීම කියලා තියෙනවා, සිටීම කියලා තියෙනවා. තියෙනවා කියන අපි දන්නවා. ඒක අදහස් තියෙනවා ඒකට. යෝ තියෙන බවමනේ. සත්ත්ව භාවය, ලෝකය, දුක, නිමිති ඇති බව එක ආකාරයට අපිට දෙන්නනවා. ඇයි ඒක ගැන කතා කරන්න පුළුවන් උනේ? අඥාන නිමිති ඔව තියෙන හින්දානේ. ඇයි ඒව එන්නේ දෙයක් වෙලා නේද? දැන් ඇසීම ඇසීමෙන් දැක්කනම් තව එකේ කතාවක් තියෙයිද? මිරිංගුව මිරිංගුවෙන් දැක්කනම් තව කතාවක් තියෙයිද? මිරිංගුව මෙන්න මේ වගේ කියන හැඟීම. ඒ ඉතරවීම සඳහායි දහම තියෙන්නේ. සක්කායයි සක්කාය නිරෝධයයි. ඒක බුදු කෙනෙකුට විතරයි ඒ විදිහේ දේශනාවක් කරන්න පුළුවන්. ඒ ඇහෙන දහම, ඒ කියන්නේ ඇහෙන දහමට අනුගත වෙනවා කියන්නේ දැන් අනේ ක්‍රියාවක් කියලා දන්නවනේ. ක්‍රියාවට අනුගත වෙන්නේ. ක්‍රියාව මොකද්ද? කෙසේද ක්‍රියා? ඒ ක්‍රියාව මොකද්ද කියලා අපි දන්න වචනකින් කියන්න වෙනවා නේද? ඇහෙනවා, දකිනවා, ඇවිදිනවා, කනවා, බවව මොකක් හරි එහෙම කියන්න වෙනවානේ. හැබැයි ඒ ඒ සිද්ධිය සිද්ධියෙන් දකිනකොට අර වචනේ අදාළ නෑ. ඒ තමන් ඒ සිද්ධියට බැසගෙන සිද්ධිය කෙසේද? එතකොට මේකට කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නයක් එතකොට යෙදෙනවද? කියන්නේ කොහොමද? මේ සිද්ධිය බලන්න කියලා කියන්න නම් ඔන්න කියන්න වෙනවා. දැන් ඇහෙන එක දිහා බලන්නකො. නැත්තම් කය දිහා බලන්න කියලා එහෙම කියන්න වෙනවා. ඒක ඒ තමන් ඉන්න තැන බලන්න කියන්න. ආයේ ආයනපත්. වේදනාවෙහි වේදනානුකස්ස. චිත්තේ සුචිත්තානුකස්සී. ධම්මේ ධම්මානුකස්ස. එතකොට වෙන කෙනෙකුට අදාළ එකක් නෙමෙයි, තමන්ට අදාළ එකක්. ඔට දැනෙනවා කියලා හිතන්න. දැනීම මොකද්ද කියලා බලන්න. තව කෙනෙකුට පුළුවන්ද වාගේ දැනීම මොකද්ද කියලා බලන්න. නැත්නම් අපිට පුළුවන්ද වෙන කෙනෙකුගේ දැනීම මොකද්ද කියලා බලන්න. ඒක ඒ සිද්ධියේ සිද්ධිය යෙදෙන ආකාරය ඒක විනසන්. සිද්ධිය යෙදීම. දැන් අපිට ඇසීම කියන එක දැන් අපිට ඒක විදිහට කතා කරන්න පුළුවන් නේද? දැන් සේවීම තුළදී අපි සාකච්ඡා කරන්නේ සද්දෙ තිබුණත් ඇහෙනවා, සද්දේ නැති වුණත් ඇහෙනවා. ඊළඟට ඇසීමේ හැකියාව කියනවා. ඇසීමේ හැකියාව ඇහෙනකොට විතරද තියෙන්නේ? අපි වෙන අරමුණක ඉන්නකොට ඕක නැද්ද? එහෙනම් නිින්ද ගියාම ඒක තියනවාද නැද්ද? ඔව් විස්තර ගොඩක් තියෙනවනේ නේද? ඕකම නේද සත්ත්වභාවයේ ඇසීමෙන් දැක්කන අපාවක් කියදේ. මීරිංගුව කියනකොට වතුර තියෙනවද, වතුර වගේ පේනවද, එතන වතුර නැද්ද, ඔය කතාව තියෙනවද? මීරිංගු ස්වභාවයෙන් දකිනකොට
සර් කියන තැන මගේ ප්‍රායෝගිකත්වයේ යෙදීමේදී නැත්නම් සිය කියන එක මට ගෝචර නැහැ සර්. මම අවංක වුණොත් දැන් කාය ධර්මයේ කරුණු පැත්ත නෙමෙයි ප්‍රායෝගිකව අපි හිතමුකෝ. එකක ස්ටේට් වල ඉඳලා ඒ වැරද්ද දැකලා ඉස්සරහට යද්දී දැන් තියෙන දැන් අපි හිතමුකෝ උච්ඡේද කියන එකේ හිස් බව තුල සිටියා. ඒ වැරද්දෙන් මිදලා තව තැනකට ආවහම එතනත් අපි හිතමුකෝ කොයි පැත්තෙන් ආවත් සමාධිය කියන තැනින් නැතර වෙනා වගේ දෝෂක තියෙනවා නම් සර් කියන කරුණ මට තේරුණාට මගේ ප්‍රශ්නේ හැමමයි. එතකොට මම දන්නවා
මේ දෝෂයක්
තියෙනවා. මට තේරෙනවා මම මේක හිතකින් යන්නේ කියලා. මම මේක මෙතනින් හිතකින් යන්නේ කියලා මගේ හිත කියනවා. දැන් මට සර් කියනවා සමාධියට බය වෙන්න අවශ්‍ය නැහැ. ඒක අංගයක් කියලා. නමුත් මට මගේ හිත කියන දැන් මම ඊයේ බලවා ප්‍රායෝගිකව කරද්දී මේ මට විමසීම පටන් ගත්තට ඒ විමසීමේදී අන්තිම තැනදී දැන ගැනීම කියන තැන හැම එකම දැන් ඇතුළට ફોකස් එකේ ඉන්නේ මට බාහිර දේ පිළිබඳ නෝ සෙන්ස් වගේ බාහිර දේ නෙමෙයි ඇතුළ හැම එකක්ම දැන ගැනීම කියන තැනදී එතන විමසද්දී ඉතාම කෙටි කාලෙකදී එතන හිට මොකුත්ම නැහැ. ඒ ස්ටේට් එක කියන්නේ සමාධිය. එතකොට ඒ ස්ටේට් එකේ ආ මේක දැන් මොකුත්ම හිතුවිලි එන්නේ නැහැ නේද කියලා හිතුවත් ඒ ස්ටේට් එක ඕවකම් වෙන්නේ නැහැ. ඒක මේව වෙන්නේ නැහැ. එතකොට මම බලෙන් හිතලා ආපහු මොකක් හරි හිතන්න ගන්නවා. එතකොට මම බලෙන් තමයි එතනින් එළියට එන්නේ. ආ මේක දැන් හිත මොකුත් නැහැ නේ කියලා හිතුවත් ඒ හිතුවිල්ලත් අරක කැඩෙන්නේ නැහැ. එතකොට මම දන්නවා මෙතන වැරැද්දක් තියෙනවා වගේ මගේ හිත කියනවා. සර් එහෙම කිව්වට මගේ හිත කියනවා මේක බුදුහාමුදුරන්ගේ දහම නෙමේ. මොකද මං අර උච්ඡේදක සහ අසඤ්ඤව හිතපු අත්දැකීම මට තියෙනවා. එතකොට මේකයි ඒකයි අතර මට වෙනසක් පේන්නේ නැහැ සර්. මං කියන්නේ ඒකයි. එතකොට මං අනිපැත්තෙක් බීරියක් දරනවා. එතකොට මට සමාධිය කියන එක ක්ෂණිකව ගන්න එනවා. ඒක මට සත්‍යයි, පෙනීමටයි, මුත්තේ කියන තුනටම එනවා. එතකොට මං දන්නවා මේක මෙතන මෙහෙම මට එහෙම හිතෙනවා සර්. මගේ ප්‍රශ්නේ සහ මගේ හිරවීම මෙහෙමම තියෙනවා. එතකොට මට නෑ එතකොට මේක ඥාන නුවණක් කියෙදෙන්නේ නැත්නම් එතකොට හැමදාම නුවණක් කියෙදෙන්නේ නැති පුද්ගලෙක් කියලා ඒකාන්ත පුද්ගලයෙක් ඉන්න බෑනේ. එතකොට හීනමානේ මේක අත්තරලත් බෑ. සර්ට මගේ ප්‍රශ්නේ තේරෙනවා ඇති ඊයේ ප්‍රශ්නේ එදා ප්‍රශ්නේ එක්ක ඒක තමයි මං ඉන්නේ.
දැන් ඔන්න මොකක් හරි ගැන බලනකොටම ඒක නැහැ. දැන්
මේක තමයි. ඒක බලන්නත් බැහැ. ඒක බලන්න ඒක ඉතින් ඒක බලන්න ඒක නැහැ කියන්න පුළුවන් වෙන්නේ. දැන් අපි හිතමුකෝ දැන් අන්තරග ඉදි පේනවනම් පේන දේ නෙමේ. ඒ කියන්නේ මේ ඇතුළට ફોකස් එක තියෙනවනම් දැන ගැනීමක් කියද්දි මේ වෙලාවේ මට ඒක අමාරුයි. දැන් මම ඩිස්කෂන් එකේ ඉන්න ක්ලැස්ටරේ මාදි. එතකොට ඒක බලන්න ගත්තෙම නෑ. මොකුත් රූපමය සත්‍යයක්වත් නෑ. දැන් සර් මට ඉස්සර යම්කිසි සමාධියක ඉච්චි අර ඇසීම කියන තැනට හිත කියලා යම් කුරුතු කිරීමක් කරානේ ඇහෙනවා විතරයි. ඇහෙන්න දෙයක්වත් ඇහෙන්න කෙනෙක්වත් නෑනි. ඒ කියන්නේ පේනවා විතරයි. පේන්න දෙයක්වත් පේන්න තැනක්වත් නෑනි කියන ස්ටේට් එක මම අවුරුදු 3ක් පුරුදු කරා. මට ඒක වැරදි කියලා දැන් තේරෙනවා. හැබැයි ඒ ස්ටේට් එකේදී ඒ රූප හීනමය ගතියක් වගේ රූපමය ගතියක් හිතේ තිබ්බා. දැන් හීනේදී රූප තියෙනවනේ. එළිය කතාවක් නෙමෙයි. එහෙම. දැන් ඒ ස්ටේට් එක එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. දැන් මොකුත් නැහැ. හිතවිලි එන්නේ නැහැ කියන එක. එතකොට අන්න ඒකයි සර්. ඉතින් එතකොට මම බලෙන් ආයේ හිතලා අරමුණක් ගන්න ඕන. දැන් මේ හිතවිලි නැහැ කිව්වත් ඒක පිටින්නේ නැහැ. එතකොට මේක වැරදි මගේ හිත කියනවා මෙතන බුදුහාමුදුරුවෝ කියපු තැනක් නෙමේ භයානක තැනක් තවදුරටත් විමසන්න ඕනේ වගේ. නමුත් මට තේරෙන්නේ නැහැ මේක ඕවකම් කරන්න තරම් මට නුවණක් නැති හින්දා වෙන්නේ මෙතන ප්‍රශ්නේ එන්නේ. මට සර්ට තේරෙනවද දන්නේ
නැහැ. ඔව් දැන් ඒක ඒ විමසීම තිබුණාට ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය සිතක් නැති බව හරි නැත්නම් මේ මොකක් හරි ඇසීමක්. ඇසීම ගැන විමසනකොට ඇසීම නැහැ. ඒක ගැටලුවක් නෑ. එතකොට හිතෙනවා මේ දැන් ඔන්න මුකුත් නෑ දැන් සමාධියනේ. සමාධිය කියලා දැනගත්තේ කොහොමද?
ඒක පරණ අත්දැකීමක්.
ඒකත් දැන්. සමාධිය කියලා හිතලා නේ.
ඕකනේ
දැන් සමාධිය. මේකට කියන්නේ සමාධිය. මුකුත් නැති බවට කියන්නේ සමාධිය.
ඕ.
ඒ.
ඕ.
ඒකනේ සමාධියට යනවා කියන්නේ. සමාධිය කියන එකට අර්ථයක් තියෙනවා නේ.
ඒක අසඤ්ඤද සමාධියද කියන්නත් ගන්නෑ.
ඔව්. අක්හරි. දැන් මොකුත් කරන්න බෑ. ඔන්න සමාධියේ කියලා දන්නවනේ, හිතනවනේ. ඇසීම ගැන බලන්න ගියා, දැන් ඇසීම නැහැ. දැනීම ගැන බලන්න ගියා, දැනීම. සිතීම ගැන බලන්න ගියා, සිතීම නැහැ. මේ දැන් මොකුත් කරගන්න බෑ. ඔන්න සමාධිය. දැන් හිර වෙලා නේද? බුදුහාමුදුරුවෝ කියන්නේ මේක කරන්න දැන් මතක් වෙනවනේ. ඒක හරිද වැරදිද? ඒ සමාධිය කියලා දැන ගැනීම මොකක්ද? මේක දහමද කියලා දැන ගැනීම මොකක්ද? ඒ අදහස මොකක්ද?
ආයෙත් හිතුවිල්ලකින් හිතීමක්.
ඉතින් ඒක ඒක ඒකත් නවත්තන්න ඕනේ ඉතින්. ඔය අර දැනගත්තා. දැන ගැනීම දැනගැනීමෙන්ද අපි පායින්ද? දැන ගැනීම සමාධියද නැත්ද? ඕක දහමද නැත්ද? ඒ විස්තරින්නේ ඒ දැනගැනීම. කෙසේද දැනගෙන ටෝක සමාධියද නැද්ද ප්‍රශ්නයක් නෑ. දැනගැනීම ඒක අපිට හරිද වැරදිද මේකද බුදුහාමුදුරුවෝ කිව්වේ? ඒක ඉතින් අහුවට කමන්නේ නැහැ. සාකච්ඡා කරන වෙලාවට දැන් ආහංශකින් අනතව කහන් ඒක කරන වෙලාවට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? ඒක සමාධිය වුණත් එකයි නැති වුණත් එකයි දැනගෙන දැනගැනීම බව. ඇතිීම ඇසීම බව. සිතීම සිතීම බව. ඒකයි මුලින් වචනේ දුන්නට එතෙන්ට ගෙනියන්න මේ වචනේ කියන්නේ නැතු වචන නෑ ඒක. නේද?
එතන ලක්ෂණ මොකුත් නැහැ නේද? දැන් අපි නිකන් සමාධියක් පුරුදු කරද්දී දැනෙනවා කියන එකට මුලින්ම හිත තියෙනවානේ. එතකොට එයාගේ මුලින්ම ආරම්භෙදි දැනෙනවා කියන එකට හිත තියෙනවානේ. පස්සේ දැනෙනවා කියන එකත් හැලෙනවානේ. හැලෙනවා මොකුත් නැහැ වගේ. වචන මොකුත් නැහැ. එතකොට මේ ඉතින්
ඒක
ඉතින් එතකොට ඒකේ ඉන්නවනේ සර් මත්සලා වගේ නිකන් ඔහෙ ඉන්නවනේ. ඒ කියන්නේ ඔහෙ කියන්නේ මේ දැනුවත්. ඒ කියන්නේ මේ හිතවිලි එන්නේ නැහැ කියන එක දැන දන්නවා. ඉතින් එතකොට එහෙමම ඉන්නවනේ. එතකොට
හිතේ ඉන්න බව දන්නවනේ. ඒ නොදැනන්නේ දන්නවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ.
එතකොට සම්පූර්ණ වෙනස්
ඕක සමාධියද නැද්ද? අර ඉස්සෙල්ලා දැනුණ සමාධියද මේ? අපි ඔය නිකන් වෙන විදිහකට ගත්තෙත් මේකම නේද? ඒ එහෙම එහෙම ඒ සිතුවිලි අවශ්‍ය නැහැ. මේක විදර්ශනාවෙන් ආපු සමාධියද මේක සමතෙන් ආපු සමාධියද නේද? ඒ කියකේව එන්න පුළුවන්. දැන්
මම මේක ආයි තවදුරටත් කරලා බලලා බණකුත් අහලා බණත් අහන ගමන්ම තවදුරටත් මේක කරලා බලලා ඉස්සරහට තව මොනවා හරි ප්‍රශ්න ආවොත් අහන්නම්. තෙරුවන් සරණයි සර්. තව කාට හරි ප්‍රශ්නක් ඇති තෙරුවන් සරණයි ගොඩක් පිළිතුරු දෙනවා.
ඔව්. දැන් ඔබතුමිය ඒ ස්වාමීන් වහන්සේට කතා කරන්න පුළුවන් නම් මේ එක මේ අර කොහමද ඉඳන් බණ අහන්න දේශනා අහන්න ගැඹුරු දේශනයියෙත් මම ඔය ස්වාමීන් වහන්සේ කතා කච්චා කළා එක මම දාන්න බලන්නම් පුළුවන් මම අහගෙන ඉන්නේ ඒ තමන්ට ගැටළු එනවා නම් ඒවා අහන්න ප්‍රශ්නයක් නැහැ අහන්න ඕන ඒක මේ ඔව් උන්වහන්සේ කතා කරනවා නම් හොඳයි ඒක මෙහෙම දරුණාම හරිද මේක වැරදිද ඒක ගැටලුවක් නැහැ හිතුණත් ඒක සිතීමක් විතරයි ඒක සමාධියද නැද්ද කියන එකේ වැදගත් කමක් නැහැ ඒකත් දැනගත්තා නම් ඒ දැන ගැනීමක් හොඳයි පෙරවන් සර්. හරි අහන්න දෙයක් තියෙනවා.
ඔය පෙරවන් සර්නේ සර් මම ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට බලනවා. සකස් වීම කියන එක මට තේරෙන්නේ විදිහට නම් මට මම දරාගෙන ඉන්නද සකස් වීමේ විපාකයක් විදිහට තමයි අපිට යමක් හම්බ වෙන්නේ. නැත්නම් සකස් වීමේ ඵලයක් තමයි අපිට වක්කර දෙයක් හම්බෙනවා කියන එක. ඒතරා සකස් වීම කියන එක නිරන්තරයෙන්ම එකම සකස් වීමක් නෙවෙයි. ඔක සකස් වීමේ ඒකකේන ආරම්භයට අනුව සකස් වීමේ වෙනස් වීමක් වෙනවා. අපිට මේ සකස් වීම තුළින්ම දකින්නවා කියන එක කරමින් ඉන්නවා නම් ඒ කියන්නේ සකස් වීම තුළින් දකින්නවා නම් අපිට යමක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රායෝගික ස්වභාවයක් තියෙන්න පුළුවන්ද කියලා මට හිතනවා කියන්නේ අපිට හවුස්සේ මේ කියන්නේ සකස් වීම තුළම අපිට ඉන්න පුළුවන්ද කියන අදහස. මම ගන්න මගේ ඒ සිතර විදි අරද කියලා පොඩක් පැහැදිලි කර දුන්නා නම් බොහොම පෙරන් සරණ.
හොඳයි. සකස් වීම කියනකොට අපි මොනව හරි දැනගත්තානේ රූපය. ඒ දන සංඥා සංක විඥාන වේ නම් දුන්නත් ඔහොමයි රූප බව දැනගත්තා ඒක
අවශ්‍ය
දෙයින් ඔව් රට අපි අහලා තියෙනවා රූපේ රූපේ පිණිස අභිසංස්කරණේ වෙලා නේ සංස්කරණ වේදනාව වේදනාව කියවම මොකක් හරි දැනෙන බව දැනෙන බව දැනගත්තා. දැනෙන බව දන්නවා. ඒතේ දැනෙන බව සකස් වෙන. ඒ සකස් වී. අඳුනන බව සකස් වෙන. මම හිතන්නේ හුඟක් කතා කරේ සංස්කරණ බව සංස්කරණය වෙනවා. ඒ සංස්කරණය සංස්කරණයම දැක්කොත් සංස්කරණ බවට මොකද වෙන්නේ?
ඔය ඒකට අපිට අත්‍යවශ්‍යම නේද? මේකයි මම කියන ගැටලුවත් ඒක සංස්කරණ බව සංස්කරණයම දැක්කොත් අපිට ඒතර කියන්නේ. ප්‍රාත්මක් නැහැ වගේ.
කිසිම කතාවක් තියෙයිද ඒක? දැන් මොකක් ගැනද කතා කරන්නේ? සංස්කරණ අපි මේකත් සංස්කරණයක්ද කියලා අහන්නේ ආයේ සංසන්දනයන්නේ කරා. මේකත් සංස්කරණද කතාව නෙමෙයි දැන් සංස්කරණ බව සංස්කරණ බවෙන්ද මේකත් මොකද්ද කියන කතාවක් තියෙයිද? මේ සිතීමක්ද නොසිතන බවක්ද සමාධියක්ද ඇහෙන බවක්ද දකින බවක්ද සංස්කරණ භවයේ ඒවා තියෙනවා. නැත්තම් දැනගන්න බව විඥානන බව විඥානාති දැනගත්ත දේත් එක්ක තමයි අපිට ඉතින් දැනගත්තා කියලා කතා කරන්නේ. එහෙම නැත්නම් දැනගන්න බවේ දැනගත්තු දේ තියෙනවා.
අපිට අපිට අත්‍යවම මේ දැනගන්න බව කියන එකම වෙන්නේ දැනගත්තට පස්සේනේ. අපේ වර්තමාන සත්‍යස්පදී දැනගන්න බව කියන එකම වෙන්නේ දැනගත්තට පස්සේ. ඒ අප දැනගන්න බව අපිට හු වෙනවා කියන එකයි මට කියන එක අතට එතන ඒක අල්ලගෙන ඉන්න පුළුවන් ද කියන්නේ.
ඔව් දැනගන්න බව දැනගත්තේ මොකද්ද එක එක තමයි දැනගන්න බව අපිට කතා කරන්න පුළුවන්. අපිට දැනගත්තේ මොකද්ද කියන්නේ එකේ වැදගත්කමක් තියනවාද දැනගන්න බව කියන්නේ කියලා. දැනගනි දැනගන්න දැනගන්න දැනගෙන දැනගත්තේ හිතන බවද ඇහෙන බවද හිතන බවද සද්ද බවද සද්ද නැති බවද ඒක ඒකෙන්ම දකිනකොට විස්තරයක් තියනවාද? සිත ඒකෙන්ම දකිනකොට විස්තරයක් තියනවා.
නැසරික ඒ ක්‍රියාවෙන් සකස්වීම තුළින්ම දකිනවා නම් එතන සකස්වීමක් තියෙන්නේ නැහැනේ. සකස්වීම පිළිබඳව කතා කරන්න බෑ. කීරෝ සකස්වීම පිළිබඳව කතා කරන්න බෑ.
නැහැ දැන් කතා කරන්නේ අපි සකස්වීම ගැනද සකස් වුණ දේවල් ගැනද?
ඔව් දැන් අපි කතා කරන්නේ සකස්වච්ච දේ ගැනනේ. ඒකයි මට විශේෂයක් ඒක අපි කතා කර සකස්වීම කියලා කතා කරනවා නම් කතා කරන්නේ සකස්වච්ච දෙයක් ගැන. සකස්වීම ඒ සකස්වීමේ ක්‍රියාව තුළ ඉඳලා නෙමෙයි.
ඒකට දැන් මේ ඇසීමද ඇසීමද මේක සමාධියද මුකුත් නැද්ද තියෙනවද ඒවා ඒ සේරම ආයේ සකස් වීම නේද? ඒ සකස් වීම එක එක විදිහට අපිට කියන්න පුළුවන්. දැනුවත් වීමද සිතීමද දැකීමද ඇසීමද එහෙම වෙන් කිරීමත් ආපහු සකස් කිරීම නේද? දැකීම කියලා සකස් කිරීමක් කරලා. දැන් මේවා දැකීම. මේවා ඇසීම නෙවෙයි. ඒක ඇසීම නෙවෙයි කියන්නේ ඇසීමේ සකස් වීමක් තියනවා දැකීමේ සකස් වීමක් තියනවා. එහෙනම් මේ දෙක කම්පයා කරන්න පුළුවන්. දැන් සකස් වීමේ ඔය දෙකෙන් එකක්වත් තියනවාද? දැන් මෙහෙම එක දැන් අපි ওই තර්කෙන් අල්ලන්න යන්නේ. කොට එහෙනම් ඔහොම මොකුත්ම නැහැ නේ. මොකුත්ම නැති බව නේ ඔය කියන්නේ. ඇසීම කියලා එකකුත් නැහැ නේ. අපි හදාගෙන නැහැ නේද අපේ සත්‍ය කල්පනා කිරීම එනවාද? මේ කියන්නේ නැති බව ගැන. ශුන්‍යතාවයි. අපි තෙන් සංකල්ප හදන. එතකොට අපි දන්නව නිවන කියන්නේ මෙන්න මේවා වෙනකොට වැරදි. නැහැ එහෙනම් එහෙන බව වැරදි. අනේ සමාධිය සමාධිය බව වැරදි. කොහොමද දන්නේ අපි ඒක වැරදි? අපේ කෘත්‍ය වෙන්න ඕන ඒ අදහස් දැමීමකින් තොරව සිද්ධිය සිද්ධියෙන්ම දකින්න සිදුවීම සිදුවීමෙන් දකින්න ඔකද මෙහෙම කරන්න කියලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අපේරම ඇති දැන් නම් සිදුවීම සිදුවීමෙන් දකින්න ඕන. මොකක්වත් එකතු කරන්නේ නැහැ. එහෙම කියලා එහෙම එහෙම කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මේක අපිට තියන්නේ අර ඇහෙන දෙයට ඇහෙන ඒ අනුව විමසීම. ඒ විමසීමත් ආපහු සිටීමක් තමයි. ඒ වුණාට ඒ සිටීමේ වෙනසක් තියෙනවා. ඇහෙන දෙයට අනුගත වෙලා සිටීම සිතීම කියනකට බයයි ඒ මට. සිතීමක් තමයි හිවි. ඒ සිතීමේ වෙනසක් තියෙන අපේ අදහස් එකතු කරලා සිතීමයි අදහස් එකතු නොවි සිතීමයි කියන එක. يعني එතකොට පුද්ගලයා කරන වැඩක් නෙමෙයි. අදහස් එකතු කළා නම් පුද්ගලයා කරන වැඩ. එහෙන දෙයටම යොමු වෙලා ඒක අනුගත වෙනකොට ඒ සිතීමක් වෙන සීමක් වෙන්න පුළුවන්. වැ දැන් අපිට ඕන විදිහට නෙමෙයි ඒක කරන්නේ. දැන් අපිට දහම අහගෙන ඉන්න. ඒ අහගෙන ඉන්නකොට මේක මේකයි මේක මේකයි එහෙම නෙමෙයි. ඒ ඇහෙන එකත් එක්ක ඉන්න පුළුවන්. දහම හද අපේ සීම සීමෙන් දකිනකොට දහම අහන්න බෑ. හරි දහම කියලා එකක් හම්බ වෙනවා නම් ඒක අදහස් තේරුම් එනවා නම් දැන් සීම නේ. ඒක නෑ අපි. සීම එන්න දැකන කෘත්‍යයේදී ආයේ දහම් අහනවා කියලා එකකුත් නැහැ. ඒ කෘත්‍යයට එන්න දහම දන්න දකින කෙනෙක් වෙන්න පුළුවන් කෘත්‍යය එන්නෙත් නැහැ. මාර්ග කෘත්‍ය කියනකොට ඊතර වීම විතරයි. ඉතින් ඕක ගැන කතා කරාට දැන් පිටර වීම කියලා ආය අදහසක් දා ගන්නවා විතරයි වෙන්නේ මේ කතා කෙරෙන්නේ ඒකේ ප්‍රායෝගිකත්වයේදී මොනවානයිද මාර්ග කෘත්‍යයෙන් පිටර තවත් මේක මේකයි කියලා එනවනම් ඒ අපේ අදහස් එක එන්නේ සිද්ධිය සිද්ධියෙන් දකින. සිද්ධිය සිද්ධියෙන් දකිනකොට දහම් කරුණු අවශ්‍ය නැහැ. මේක හරිද වැරදිද කියන එකක් එන්න විදිහක් නැහැ. පස්සේ ඕනනම් හිතලා බලන එක ඒක වෙනම කතාවක්. සාකච්ඡා කරනකොට හරි හරි විදිහට ඒ වෙලාවේදී එහෙම කතාවක්.
උත්සාහයක් දරන්න ඕනේ හරියටම තේරුම් ගන්න සාහිත්‍යයෙන් යමු වෙනද බෝපින් ඔබතුමාට පැහැදිලි කරලා දුන්නට ඒකම සරලයි
හොඳයි ඉතින් දැන් මේ කියනකොට දැන් ඔබ වැටහෙනවනේ මොකක් හරි ඒක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් ඒ හින්දා තමයි ආයේ ආයේ අහන්න අපි ඉන්න තැනටද එන්නේ කියන එක පැත්තක බලන්න ඕන. බලන්න ඕන කියන එක තමන්ට කරන්න බෑ. අයයි සාකච්ඡා කරන්න එහෙම හිතන්න අයත් එක්ක ඉතින්. ඔකේ. ඒ මත්තමේ ගැටලු තියෙනවා නේද? ඉතින් දෙම දේ සංඝහන්සේ එක්ක සාකච්ඡා කරන්න නැත්තම් උන්වහන්සේ කරන දේශනා අහගෙන ඉන්න. ඒකට තමන්ට පෙයි. අන හරි අඩුපාඩු තියෙනවා නම් වෙයි. පෙරුවන් සරණයි. මේවා කිව්වහම මම ප්‍රශ්න අහන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. තමයි තියෙන ප්‍රශ්න අහන්න බය. ප්‍රශ්න අහලා කියලා මොකද? නැති වෙන්නේ නැහැ. තියෙන්නේ නැහැ. ගැටලුවක් තියෙනවා නම් ඒක ඒ වෙලාවෙම අහන්න. තියාගෙන ඉන්න එක නෙමෙයි. කාට හරි මොකද අහන්න තියනවද? ඇයි අන්න එපා මේ මහා ගැඹුරු දේවල් කතා කරන්නේ. ඉන්ද අපිට අහන්න බෑ. මේවා ගැළපෙයිද දන්නේ නැහැ. එහෙම එකක් නැහැ දහ. ඒ කියන්නේ දහම අහන්න අහන්න තව සංකීර්ණ කරගන්න එක සංකීර්ණ වීම නෙවෙයි. මේක හරි අමාරුයි. තේරුම් ගන්න බෑ. තව එක එක වචන එක්තු වෙනවා. එහෙම එකක් නෙවෙයි. තියෙන ඒවා ලිහීමක් වෙන්න ඕන අහන්න. ආත්මකක් හරි එකතු කරගන්න. තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා දැනගන්න. අපි දහම අහන්න අහන්න තව තව සංකීර්ණ කරගන්න. සංකීර්ණ වීම නෙවෙයි මේකේ සරල වීම. සමහර විට දැන් තමන් ඉස්සර කතා කරපුවා දැන් ප්‍රශ්න නෙවෙයි වෙන්න. ඒක අපිට තේරෙන්නේ නැහැ. ආයිතයි මං කියපි. ලිහීමක් වෙනවා කියලා. ප්‍රශ්න තියනවාද? අපට අවසන් කරන්න පුළුවන්.
සර් දැන් ප්‍රායෝගිකව දැනගැනීමක් කියන තැන, දැනගැනීමේ උපන් කියන තැනදී මේ දැනගැනීමෙන් තොරව දේවල් තියෙනවයි කියන තෘප්තිය කැඩෙනවනේ. දැනගැනීමෙන් දැන් අපි හිතාගෙන ඉන්නවා දැනගැනීමෙන් තොරව තියෙනවයි කියලා නිත්‍ය පදනම තියෙනවනේ අපි ඉන්න තැන. අසිහියෙන් ඉද්දී ඒ එතන තමයි ඉන්නේ. දැනගැනීමෙන් උපන් කියද්දී දැනගැනීමෙන් තොරව දේවල් තියෙන්න බෑ කියන දෘෂ්ටිය කැඩෙනවා. සිහියක් ආවෝ. දැනගැනීමෙන් උපන් කිය දැන් මේක දෙපැත්තකට දාලා නිමේෂ මම මේක කියන්නේ දැනගැනීම කියන තැනට හිත ගත්තොත් ඇතුළට ફોකස් එක එද්දී තියෙන දේ දැනගත්තනේ කියන දෘෂ්ටිය කැඩෙනවා. දැනගැනීම දැනගැනීමෙන් උපන් කියද්දී බාහිරෙන් ඇතුළට ඒ කියන්නේ අපි මෙහෙම කිව්වොත් මේ ඇහැර කියන්නේ බාහිර ඉඳලා ඇතුළට ඇතුළේ ඉඳලා පිටට කියන ඒ දියසුරිය කැඩෙනවා. ඒ කියන්නේ ඇහැ රූපෙන් චක්කු විඥානෙට චක්කු විඥානෙන් ඇහැ රූපෙට කියන දෙපැත්තම කැඩෙනවා. එතකොට ඒ දියසු මං කියන්නේ එහෙම මාත් තේරෙන්නේ නැහැ කියන්න. ඒ දියසුරිය කැඩුනට දැන ගැනීමෙන් උපන් කියද්දි එතන දෙපැත්තක් නෙමෙයි දැන ගැනීමෙන් උපන් කියද්දි දැන ගැනීම කියද්දි අර පැත්ත කැඩුනා නම් දැන ගැනීම කියද්දි ඒ කියන්නේ මම දැන ගැනීම කියලා මම දැනුවත් වෙද්දිම ඒක අර්ථ ශූන්‍යයි හිස් වගේ දැන ගැනීමෙන් නිමෙනවා වගේ එකක් හිතවිල්ලකින් එනවා මම කියන්නේ දැන ගැනීම දැන ඒ කියන්නේ පෙර නොතිබීම හටගත්ත යන්න විරහක්ක් වගේ කියලා තමයි මට වචනිට කියන්න වෙන්නේ. එතකොට එක දෘෂ්ටියක් ලැබෙනවා කැඩෙනවා ඒක ප්‍රත්‍යක්ෂයි ඒක හැමම තමයි තිබ්බ දෙය නෙමෙයි. ඒ කියන්නේ දෙයක් කියලා අපි හිතුවන්න බැරි බව ඒක රූපීමය හෝ සත්‍යබ අල්ලාන්න ඒව අපි මේ හිතලා ගන්න ඒවා ඒක අදාළ නැහැ. දැන ගැනීම කියද්දී දැන ගැනීම එමෙන්ම ඒ කියන්නේ දැන් මම දැනගෙන දැන් අර පැත්ත නෑ කියනවා වගේ මෙහෙනම් මම දැන ගැනීමක් කියද්දී එතන හිස් බවක් වගේ එතන හිස් බවක් වගේ අන්නේ හිස් බව තුල තමයි සමාධියක් එන්නේ කියලා මම කියන්නේ සර්. අන්නේ හිස් බව තුල මට ජීවත් වෙන්න පුළුවන්. ඇත්තටම ඕනනම් ඉන්න පුළුවන්. ආ මේ මොකුත් සිතුවිලි එන්නේ නැහෙනි කියන එක මම හිතුවත් ඒක ප්‍රේක් වෙන්නේ නැහැ. මේ තාම හිතුවිලක්වත් එන්නේ නැහෙනි කියන එතකොට අරකත් දැන් මම විමසන්න ගත්තේ අතන දැන ගැනීම කියද්දි හිත තියද්දිම මම කියන්නේ මට උන වෙන දේ එතකොට මං මට ඒක හා දන්නේ නැහැ කියන්න.
පරේ දහම් කරුණ නොතිබීම පහළ වෙනවා.
ඒක බොරුවක්. මට කියන්න තියෙන්නේ ඒක වෙන්න බැරි දෙයක් කියලා. විය නොහැක්කක් කියලා මම කියන්නේ. මම ඒ වචනේ ඉතන කිව්වෙස තියෙන එක දැනගත්ත කියන එකෙන් නෙමෙයි. දැන ගැනීමෙන් තොරව දේවල් තියෙන්න බෑ. හැබැයි දැන ගැනීම කියන එකත් දේවල් වලින් පිටවන්න බැයි නං. ඒ කියන්නේ අපි ඊටකොට කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. මෙහෙම අපි හිතමුකෝ දැන ගැනීම හින්දමයි මේ ලැප්ටොප් එක කිව්වහම එහෙනම් මේ බොරු කොහොමද මේ ලැප්ටොප් එකක් නෑ කියන්නේ මේ හොදට තියෙනවනේ මේ අල්ලන්නත් පුරවන්නේ එහෙනම් කොහොමද නෑ කියන්නේ කියලා ප්‍රශ්න කරොත් කවුරු හරි හෝ මගේ ඇතුළාන්තෙන් ඒ ප්‍රශ්න කිරීම ලෝකෙට අයිති ප්‍රශ්න කිරීමක් ඒකට දෙන්න තියෙන උත්තරේ ඒක දෙයක් කරපු ගමන් වෙන ආයතනයක් ඉදිරිපත් වෙන ආයතනයකින් ගැට ගහලා අහන ප්‍රශ්නයක්. මේක අල්ලන්න පුළුවන් කියන්නේ දැනගැනීමේ ඒ කියන්නේ ඒක තාම හිතුවිලි වලින් කියන දෙයක්. ඒ ප්‍රශ්න කිරීම ලෝකේ දෙයක් කරලා වෙන ආයතනයකට ගැට ගහලා එතනින් ඔප්පු කරන ඉදිරිපත් කිරීමක්. එහෙම වුණොත් ආයෙත් මේක අල්ලන්න පුළුවන් නම් එතන හොයන්න ඕන සිහිය නුවණ තියලා දැන් මේ සත්‍ය මුත දැනෙනවා කියන එක. දැනෙනවා කියන එකෙන් ආයේ ඔප්පු කරන්න ගියොත් දෙයක් තියෙනවා කියලා දැනෙනවා කියන එකෙන් ඔප්පු කරන්න ගියොත් ඒත් අර අර විදිහටම තමයි. දැනීම නම් දැනීම කියන තැනදී දැනෙන්න දෙයක්වත් දැනෙන්න තැනක් ඒ කියන්නේ දැනීම කියන එකට ඒ කිසිම සංකල්පයක් අදාළ නැහැ. අපි හිතමුකෝ දැන් මේ දැන් පහළ වුණ කෙනෙකුුණත් දැනීම කියලා හැබැයි දැනීම කියන එකට අර්ථයක් එන්නේ දැනගන්න දේ කියන එක පැනෙව්වොත් විතරයි. ඒ කියන්නේ ඒකට කිසිම මේ අදහසක්වත් නිමිත්තක්වත් සංකල්පයක්වත් බින්දුවටම බැහැලා හිත තියලා සියුම්ව කරලා බැලුවොත් යෙදෙන්නේම නැහැ. එතකොට දැනීම කියන එක එතන ලොක් එතන ඒකට අර්ථයක් නැහැ. අර්ථ විරහිතයි. අපි දැනෙනවා කිව්වට පිහිට දැනෙනවා කියන්නේ එකේදී දැනෙන්න දෙයක්වත් තද සියුම් කියනවා නම් ඒ සේරම අපි අතුලාන්තෙන් දාන නිමිති. ඒක දූෂිත සිතුවිල්ල. දැනීම කියන එකට තැනක්වත් දෙයක්වත් පැනවීමක් යෙදෙන්නෙම නැහැ ප්‍රායෝගිකත්වයෙන්. හැබැයි එහෙමනම් මුත දැනීම කියන එකත් අපි ඒ වචනේ පාවිච්චි කරාද දැනීම කියන එකත් හිත තිබ්බොත් කියන්න වෙන්නේ එහෙම තමයි. හිතක් තියනවා දැනීමට තියනවා කියන එක නෙමෙයි. දැනීමට තියෙන තැන හොඳට බැලුවොත් දැනීම එතන සමාධිය වගේ කියලා තමයි මට ප්‍රායෝගිකව කියන්න වෙන්නේ. ඒක මම පාවිච්චි කරාට දැනෙනවයි කියන එකත් ඒක එතන සංකල්ප කියනවා වගේ නමුත් එතනදී සමාධිය. මං දැනට හිර වෙලා ඉන්නේ එතන. සර තේරෙන්නේ නැහැ මට මේක උගත හොත් ප්‍රශ්නය. මට දැන් කාලෙත් ඕනේ. සර සමාවෙන්න සර කරදර කරන්න මට.
නෑ ඒක දැන් අපන ප්‍රශ්නයක් කරගන්න සිද්ධියක් නෑ. ඒ කියන්නේ ඔය ධර්මතාවයේ තමයි අර ඉස්සෙල්ලා විස්තර කරපු එක අර අහුත්තා සම්භූතං හුත්තාන භවිෂ්‍යති නැතිවීම හටගන්නවා. ඒ සිද්ධිය විය නොහැක්කක් හුත්තා ඒ සිද්ධිය භවිෂ්‍යති විය නොහැක්කක්. එතකොට අපි වෙන හැක්කක් කියලා වචනේ දානවන්නේ ඒක පේනවා. ඒකේ දැක්මක් ඉතින් වචනයට පෙරලන්න ගියොත් එහෙම තමයි. අපි දීම හට ගන්නවා ඒ සිද්ධිය වෙන හැක්කක්. ඒ එහෙම නැතුව ඒක වචනයට දාන්න බෑ ඉතින් එන විදියට. අපට අර දහම එන එක ඒ විග්‍රහය අර ඒ කියපු කතා ටික ඉතින් වටිනවා. දැන් අපි දැන ගැනීමකින් තොරව දැනගත්තක් කතා කරන්න බෑනේ. ඒ දැනගත්තක් කතා කරනකොට ඒ දැන ගැනීම එක තමයි කතා කරන්නේ. ඒක වෙන් කළා නම් ඒක වැරද්දක් කියලා පේනවා. ඒ වැරද්දේ තමයි අපි සත්‍යභාවයේ ජීවත් වීම තියෙන්නේ. එහෙම වෙන් කිරීම කරන්න බෑ. ඒකට දැන ගැනීම කියන එක විඥානය නම් දැනගත්තේ මොකද්ද කියන එක නාම රූපේන. එකකින් තොරව අනිත් එක කතා කරන්න බෑ. හැබැයි ওই දෙකම විය නොහැක්ක. අවිද්‍යා ප්‍රත්‍ය. නොදන්න කම නිසායි. ඒක ආයේ අර කිව්වා වගේ දැන් එහෙන් දැනගන්න එක ආයේ අල්ලලා බලන්න පුළුවන්. ඒ තව කතාවක්. ඒ ආයතන එක ඒ පැත්තෙන් බැලුවහම ওই කතාවම තමයි. දැන් ඔන්න ඔතෙන්දී දැන් අර යර දිට්ඨ සුත මුත් කියලා වෙන් කරාට එහෙම වෙන් කිරීමක අදාළස් යන්නේ. අර ඒ දේ බාර අරගෙන විග්‍රහය කතා කරන්න ඒ වචන දාගන්න වෙනවා දන්න දේවල් වලින්. මනතර ඒකට අර්ථයක් දෙන්න නෙවෙයි. ඒකේ ලෝකේ මට පේන්නේ නැහැ. ඉතින් ගැටලුවක් කරගන්න දෙයක් තියෙනවා කියලා දැන් ධම එනකොට ඒ ඔය සිද්ධිය තමයි ඇහෙන්නේ ධම. මොන ධම ඇහුවා? මොන පරියායෙන් ඇහුවත් මේක. ඔය සිද්ධියේ විග්‍රහය. ඒක ඒ කියන්නේ අපි අර අපත්තකින් සුඛය නිරවුල් වෙලා කියලා තේනවා ඉතින් එතන. ඒකේ දැන් සිහියෙන් ඉන්නවා නම් ඒක ඔය දැක්මේ ඉන්නවා. ඒක ආයේ බලෙන් කරනවා නෙවෙයි. ඒක ආයේ දැන් ඒක සමාධියද නැද්ද කියලා මම හිතන්නේ ඒක ගැටලුවක් කරගන්න ඕන කියලා. ආදී කියන එකත් ඉතින් ඒ කිම හදාගත්ත එකත් ඒ ආයි විග්‍රහයක් විතරයි. රටේ මේ විග්‍රහ නැති සිද්ධියක් හැබැයි කියන්න ගියොත් ඒ දන්න දේවල් වලින් නෑ කියන්න. තන ඒ කියන්නේ මට වරදක් තියෙන්නේ නැහැ. වරදක් කරගන්න අවශ්‍ය නැහැ. වරදක් කිය. ඒ කියන්නේ අපි හදාගන්න අවශ්‍ය නැහැ මේ ඒ දහම අහගෙන ඉන්න. මේ සිද්ධියේ විග්‍රහය. ඒක දැන් අපි කතා කළාට කෙනෙකුට ඉතින් අපස්සු වෙන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ. උනාට ඔක තමයි ඇත්ත. ඔතන ඔත්‍ය හොයන ගතිය එක්ක මේ ඔකේ නිකන් ඕන සූත්‍රයක් දැන් අහගෙන ඉන්න පුළුවන්. ඒ හැම එකේම මතු කරන්නේ ඔය අර්ථය කියන්නේ ඊතර වී වෙන අදහසක් එනවා නෙමෙයි. හැබැයි ඒ හැම දේශනාවෙම උප කියලා තියෙනවා. දැන් අර්ථයක් නැති දේශනාවක් නැහැ. එනවා. ඔය ධම්පරියය එහෙම බම්ම අපේරා මොන විදිහට කිව්වා. වෙන දෙයක් නෙවෙයි කියන්නේ. ඊතර වීම. ඒ නොබැල පෙන තනන්න නැහැ. ඕකේ එක මානසිකත්වවලට අහු වෙන්න පුළුවන් මම විදිහම ඒ සුදු කෙනෙක් ඉස්තර කරලා තියෙනවා. ඒකක් ප්‍රවත් අගල තීනක් නැහැ. ඒ අර එතකොට තමයි අර දහම අහගෙන ඉන්න පුළුවන් ලොකු ප්‍රීතියකින් අහගෙන ඉන්න පුළුවන්. ඒක ප්‍රීතිය වෙනවා කියලා බය වෙන්න ඕනේ නැහැ. දහමේ සතුට දැනෙනවා.
ප්‍රීතියක්ෙන් නෑ. මට ඉනර් ෆෝස් එකක් වගේ එනවා. ඉනර් ඇතුළාන්තෙන් කතා, ඒ කියන්නේ මේකට යොමු වෙන්න ලොකු ඕන ඒ ඉනර් ෆෝස් එක. ඒ කියන්නේ දැන් මෙහෙම වගේ අපි හිතමුකෝ දැන් ඉගෙන ගන්න ළමයෙකුට විභාගේ ළඟයි නම් කඩේ යන්න කිව්වොත් ඒ වැඩෙත් කරනවා තව වැඩක් කරාට එයාගේ අතිහිතේ තියෙනවනේ මේ වෙන එකක් ඇතෙන්ට ඇදෙන ගතියක්. ඒ වගේ දැන් මට ලෝකෙට අයිති වැඩ කරන්න වෙද්දී මට අනිත් වැඩ මං කරනවා. ලෝකෙට අයිති වැඩ රාජකාරි කරනවා. හැබැයි ඉන ෆෝස් එකක් මට අතෙන්ට ඇදෙන ගතියක් තියෙනවා. එතකොට මට අවස්ථා දෙකකදී බයක්, ඒ කියන්නේ පොඩි ඇතුලාන්තෙන් මේ බයගතියක් වගේ මෙහෙමයි. එහෙම කිව්වොත් හිතේ කතා කරන ගතිය තියෙද්දි හිතේ කතා කරන ගතිය දැක්කහම මං ඉන්න තැන වගේ දකින්නවා වගේනේ. ඒ කියන්නේ මං මට දැන් ફોකස් එක එළියට තිබ්බේ ඇතුළට නම් මම ඉන්න තැන පේනවා මේ කතා කරන ගතියක් වගේ එකක් හිතේ තියෙ එද්දි ඉතකොට මට අර පොඩි ඉන්න තැන පේද්දි නිකන් බය ගතියක් වගේ පොඩි එකක් එනවා. ඉතකොට මං මොකක්ද මේක කියලා මට දැන් මේක ඕවකම් කරන්න පුළුවන් ඉතින්ද මං ආයේ හිත තිබ්බහම ඉස්සර මට ඒක ඕවකම් මට එතනින් හිත තියන්න බැහැ මං එතන නවත්තනවා වෙනදට මං එහෙම නවත්තනවා නවත්තර බණක් අහන එක්ක ලෝකිතයි වැඩක් කරනවා මංත් දැන් ළඟදී එහෙම සංකල්පයක් යෙද්දි ඒක අල්ලගෙන එක හිතපු පමණින් ඒක එතන ආයෙත් හැල්ල වෙනවා එහෙම එතකොට මට ලොකු පීඩියක් කියන එකක් නැහැ හැබැයි මට ඇදෙන ගතියක් තියෙනවා ඒ එක්ක මට තියෙන්නේ පොඩි බයක් කලකිරීමක් දුක් ඒ සේරම සංකලනය වුණ එකක් වගේ එකක් ඒ කියන්නේ මට ඇතුළාන්තෙන් කතා කරලා බය අර්කෙනිස් තමන්ම තමන්ට කතා කරලා බයිනවා වගේ එකක් බයිනව නෙමෙයි මට ඒක එහෙම එකක් තියෙන්නේ එතකොට ගමා මේ දැන් මට සමාධි මට්ටමකදී වුණත් පීඩියක් කියන එකක් එන්නේ නැහැ. ඒක තමයි මම එදාට සාමිනාහන්සේට කිව්වේ ඒ වගේ කියලා තියෙන්නේ. ඇයි අර පීඩි සුඛයක් ගැන වගේ එකක්. එතකොට එහෙම පීඩි සැහැල්ලුව කියන එක උඩරිම තියෙනවා. සැහැල්ලුවක් වගේ එකක්. අර පීඩිය කියන්නේ මොකද්ද කියලා නම් දන්නේ නැහැ. සැහැල්ලුයි වගේ එකක් තමයි. එහෙම එතකොට මමම පස්සේ ගිහින් ඊතනින් මිදිලා පස්සේ පැත්තකට ගිහින් කල්පනා කරලා මමම හිතා ගන්නවා දැන් මට ගොඩාක් වැරදිලා තියෙන හින්දා මමම හිතලා මමම හිතා ගන්නවා මේක නිමේද දන්නේ මේක සමාධියේ හින්දා මේක වැරදි කියලා මමම නිගමනයක් දානවා එහෙම හින්දා තමයි එහෙම ගැටලුවක මම ඉන්නවා දැන් සර් කියනවා ඒක ගැටලුවක් නෙමෙයි කියලා ඉතින් මමම හිතලා පැත්තකට ගිහින්, ඒ කියන්නේ ඒ වෙලාවේදී නෙමෙයි සර්. එතකොට මම ආයෙත් පැත්තකට ගිහින් හිතනවා මේ එහෙම එක. ඉතින් මගේ ජීවිත පැවැත්ම බාහිරට යොමු වෙන්නේ නැහැ. බාහිරට මගේ ජීවිත පැවැත්මක් නැහැ. මම මේකට ගොඩාක් ඇරිලා ඉන්න කෙනෙක් ටෙම්පරරි තාවකාලිකව හදාගෙන එතකොට එහෙම එකක් තමයි තියෙන්නේ. ඒ වුණාට එහෙම කොච්චර කිව්වත් මට ඒ සර්වන් සන්නයි සර්.
ඔව්. නම් එහෙමයි දැන් මම කිව්වේ අර දැන්. සම් දේශනාවක් අහගෙන ඉඳීමේ පුළුවන්කම තියෙනවනේ. එතකොට ඒකත් එක්කම අහගෙන ඉන්න පුළුවන්කම තියෙනවනේ කියන එකේ එකේ නොපැහැදිලි බවක් නැහැ. තව ඉදිරියට කිව්වොත්.
ඔව්. එහෙම දවස් තියෙනවා. සර් මට ඒක පැය 8 වුණත් එක දිගට පුළුවන්. එහෙම දවසුත් තියෙනවා. හැමදාම නෙමෙයි. උදේ 8:00 මාස්ට පටන් ගත්තොත් අපි හිතමුකෝ ඒකත් එහෙම වුණත් කන්සන්ට්‍රේට් හයි කන්සන්ට්‍රේට් එහෙම සම්පූර්ණව පුළුවන්. ඒක මට එහෙම හෙබුත් තියෙනවා.
මං කියන්නේ අදානේ තියනවද නැද්ද කියන එක නෙවෙයි. දෙයක් අහගෙන අපි මේක පැයක් පුළුවන් පැය භාගයක් වෙනවා මතක් කරේ ඒක එක්කම ඒකේ අනුගත වෙලා ඉන්න පුළුවන් මේකෙන් ඒකේ අර නොපැහැදිලි බවකුත් නැහැ මේ කියන හැම වචනෙම ඉතින් තේරුමක් තියෙනවා එලා කිව්වට වඩා වෙනස් කතාවක් කියන්නේ තේරුමක් වෙනවා නම් වැරදි කී කියයි තමයි දැන් ගයිසේ අනිත් පැත්ත තමයි දැන් කියන්නේ ඒ කියන හැම එකටම අර්ථයක් තියෙනවා ඒ අර්ථේ මතුවේ නේද ඒක ඒක අර මේ ඉතර වෙන අර්ථේ විස්තර කරනවා අපිට සමහර වෙලාවට ඔය සමහර ඒවා කියනකොට මේ ටික කියන්නේ මකටද මේ ටික අදාළ නැහැ නේ වැඩේ කතියක් වෙනවා එහෙම එකක් නැහැ. ඒක මහේ අහගෙන ඉන්න පුළුවන්. හ්ම්.
ඒ වෙනාට වචනේ තේරෙන්නේ නැති වුණාට අර්ථය අපි දන්නේ නැහැනේ. දැන් සාමිනාහන්සේ කියන අර්ථෙම නේ අපි ගත්තේ කියලා හැකයක් එනවනේ.
නෑ ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒක හිතන්න දෙයක් නැහැ. මහේ අහගෙන ඉන්න.
ඔව්. ඒක අහලා පැත්තකට ගිහින් අපි හිතද්දී ස්වාමීන් වහන්සේ කියපු අර්ථෙම දැන් ස්වාමීන් වහන්සේ කියපු වචන ටික දුන්න අර්ථෙමද මම ගත්තේ කියන එක අපි ක්වෙස්චන් කරන්න ඕනනේ සර්.
ඔය ඒකට දැන් අවස්ථාව තියෙනවනේ තාත්තේ හරියන්නේ ඒ ප්‍රශ්න අහනකොට එහෙම අහන්න පුළුවන්. ඒ වෙලාවෙම ඒක එනකොට අහන්න පුළුවන් තමයි. රකින්නවා දැන් අපිට ඒ අවස්ථාව නැති වෙන්න පුළුවන්. ඒ හරිය ඔබතුමිය අහනෝනි මේ මෙතන කිව්වේ මේකද කියලා එහෙම.
ඒක ඒ අහපු එක ඒක තව මේක අවුල් කරගන්න පුළුවන්. මං කිව්වේ දැන් මේකට අර ඇසීමත් එක්ක අනුගත වෙනකොට ගැටලුවක් නැහැ. ඒක අහගෙන ඉන්න පුළුවන් කරන්න වැඩක් නැහැ. අමකෙන් හිතන්න කියලා දෙයක් නැහැ. ඒකත් එක්ක යනවා. හරි. හොඳයි මේවා මේ අපි කරන දේවල් නෙමෙයි මේ. විතර කරන්නේ වෙන දේවල් නේ. වෙනවා නම් හොඳයි. ඉවුණත් ඉතින් තව ඒවා විමසීම අපිට මේ කියන්නේ අපිට දෙන්නේ නැත්නම් තව තව ප්‍රශ්න කරනවා. හරි. ඒකට අනුව වෙනස් වෙනවා. ඒ ඔය දෙක තියෙනවා නම් ඒකේ බය වෙන්න දෙයක් නැහැ. අනේ.
එතකොට සර් දැන් මෙහෙම හිතන්නකො. අපි හිතමුකෝ සර් දැන් ජීවිත පැවැත්මේදී අපි හිතමුකෝ ඔන්න පිළිසක් මැද ගොඩක් ඉන්නවා. එතකොට මේ කතා කරපු මට්ටම නෙමෙයි හිතේ මට්ටම හිත විසිරෙනවා. එතකොට බාහිර දෙයකටම යොමු වෙනවා. හොඳද? එතකොට ඥානයක් ආව නම් අර මට්ටමේදී හිත විසිරෙනවා. එතකොට මේක සම්පූර්ණ දෙපිටි ජීවිතයක් නෙක අතන එක ස්ටේජ් එකක්. එතන අතනදී සමාධියක් නැහැ. හිත බාහිරට විසිරෙනවා. එතකොට තියෙන දෙයමයි පේන්නේ, පේන දෙයමයි තියෙන්නේ කියති එතන නිත්‍ය සංඥාව ඉන්නවා.
ඔව්. දැන් ඒ විවේකයෙන්
මගේ ලොකු ප්‍රශ්නේ ඒකයි.
ඒ විවේකයෙන් සාමාන්‍ය කටයුතු කරද්දී ඉන්න බැරි වෙන්න පුළුවන්. පිට වැඩ කටයුතු කරන්න බෑ ඒකෙන් ඉඳගෙන. එතකොට එහෙම ඒ කටයුතු කතා කියන එක ඒක ගැටලුවක් නෙමෙයි. ඒක බලන්න අර උදාහරණයක් විදිහට අර මහානාම සාක්කයට කරන දේශනාව බලන්න. එයා අහනවනේ අපිට මේ කාර්යකාරී කටයුතු වලදී ඒක දේවල් කරන්න එනවා. එහෙම වුණහන් ඒ තරහ යන විගාස මැරුණොත් මොකද වෙන්නේ? තමයි වගේ කෙනෙකුට දඬුවමක් දෙන ඉලාවට මේව වුණොත් මොකද වෙන්නේ? රට අපාගත වෙයිද? ඒවට ඒ දේශනාවේ උත්තර තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. මේක ඉන්න වෙලාවට මෙහෙමනම් මේ කියන්නේ ඒකේ අපිට හැම වෙලාවෙම වෙලාවට හරි ඔය දෙවි තමන් ඒකේ යෙදෙන මොහොතක ගැටලුවක් තියෙනවනේ ඒක අහලා නිරවුල් කරගන්න. එහෙම නැත්නම් ඉතින් මේ වෙලාවේදී මේක බෑ මේ වෙලාවේදී පුළුවන් ඒ කතා ඉතින් ඒක මම හිතන්නේ ඉතර ලොකු ගැටලුවක් වෙන්න අවශ්‍ය නැහැ.
නෑ ස්වාමීන් වහන්සේ දේශනා කරනවනේ මෙහෙම. සර් දැන් අපි අපිටම රැවටෙන එකනේ ලොකුම රැවටීම. එතකොට අපි කිසිම එතකොට දැන් ධර්මයක් ඇහිදි රැවටිලා මේකෙම ඉන්නවට වැඩියේ දැන් මෙන්න මෙහෙම එකක් ඇහෙනවනේ ධර්මේ. අනේ කියන්නේ මේ අනිත්‍ය සංඥාව කියන එක දැන් දන්න දකින්න කියලා ඒක කිසිම අවස්ථාවක සාමාන්‍ය ජීවිතයේදී වුණත් ඒක යෙදි ළමයි තියෙන්නේ. එයා සාමිනාංශ අපි තුමු උදාහරණයක් ගන්නවා කියලා. දැන් උදාහරණකින් ඒක සාමිනාංශ කියනවා ගණන් හදන්න පුළුවන් එක්කෙනාට එයා චිත්‍ර පටියක් හරි මොකක් හරි බලබලා හිටියා මේ බඩ ක්‍රිකට් බලබලා හිටියා කියලා එයාට මේ ගණන් හැදීමේ ශක්්‍යතාවය කියන එක නැති වෙලා නැහැ. හැබැයි එයාගේ අතන යෙදෙන යෙදීම ක්‍රිකට් බැරීම හැබැයි එතන ගියා ගණන් හදන්නේ නැහැ. හැබැයි එයාට එතන ඒක ඉස්මතු නොවුනට එයාට ගණන් හැදීමේ කියන ශක්තිය නැහැ කියන එක නෙමෙයි එතන කියන්නේ කියලා. උදාහරණයක් අරන් කියනවා දන්න දකින්න කෙනාට කිසිම අවස්ථාවක සාමාන්‍ය ජීවිතයේදී උනත් නිත්‍ය සංඥාව කියන එක එන්නේ නැහැ කියලා. නමුත් පිරිසක් මැද ඉන්නව නම් ලෝකෙට නැඹුරුව උපරිම සිහිය නුවණින් යමක් කරනවා නම් එතනදී මේ කතා කරපු ධර්මය සීරෝ. එතන මේ ලෝකෙට අයිතියකට හිත යොමු කරලා ඒ සම්පූර්ණ එක කරන එක කරන්නේ. එතකොට යාට තියෙන නිත්‍ය සංඥාවනේ කියලා එතනදී එතනෙම පස්සේ හිතෙනවා. ඒකෙන් යම් ගනුදෙනුවක් කරලා තියෙන්නේ එතන. ඒ අස්සේ යාට ඇතුලෙන් යන්න පුළුවන් විදුලි කොටනවා වගේ මේ මොකද්ද මේ කරණේකේ තේරුම වගේ එකක් යන්න පුළුවන්. නමුත් එයා ඒකට ફોකස් වෙලා ඒක කරනවානේ. එතකොට දෙබිඩි ජීවිත පැවැත්මක් නම් සාමිනාංශය අර කියන එකත් එක්ක ගැරපෙන්නේ නැහනේ. එහෙම එකක් එනවනේ.
ඒක නොගැලපීමක් මට පේන්නේ නැහැ. දැන් ඔක ගණන් හදන කෙනා චිත්‍රපටියක් බලනවා කියනකොට චිත්‍රපටිය බලද්දි ගණන් හදන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ එයාගේ ගණන් හදන හැකියාව නැති වුණා. හරි. චිත්‍රපටිය බලනකොටත් ගණන් හද හදා ඉන්න ඕන කියලා එකක් නැහැ. ඔබතුම කියන එක නිකන් ඒ වගේ කතාවකට යන්නේ. සාමාන්‍ය වැඩක් කරනකොටත් අර විදිහටම අනිත්‍යී ඉන්න ඕන. අනිත්‍යී හිටියොත් මේ වැඩක් කරන්න විදිහක් නැහැ. කිසිම දෙයක් එන්නේ නැහැ. හැබැයි ඒ අනිත්‍ය සංඥාව තියෙන එක නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබට තව තව අර උදාහරණ තියෙන්නේ අර.
අන්නේ ඒක සුට්ටක් ඉස්සර ගන්න
දැන් පොඩි ළමයි සෙල්ලම් බත් තුයලා වැලි බත් තුයලා අම්මා ඉතින් ඒගොල්ලෝ එක්ක ඒව බත් කියන අදහසින් ඒගොල්ලෝ එක්ක ක්‍රියා කරනවා. හැබැයි නිකමටවත් එනවද මේක ඇත්ත බත් කියලා සංඥාව? කටයුතු කිරීමේ අපහසුතාවයක් එතන යෙදිලාද? ඒ ළමයි එක්ක ගන්න දැන් කිරීම. හැබැයි එයාගේ අර සංඥාව දැක්ම වෙනසක් වෙලාද? එල්ලම් බත් වලට ඇත්ත බත් කියලා නිකමටවත් හිතෙනවද? ඒ වුණාට ඒව බත් කියලා ඒ කියන්නේ මේ විදිහට ඒ ගනුදෙනු කිරීම කරන්න බැරි තමයි නෑ. හරි. ඒකෙන් කියන්නේ අර දැක්ම නැති වෙනවා කියලා. ඔක අපිට අන්තරට හිතන්න පුළුවන්. එහෙම දැක්කනම් ඉතින්. ලිවලට කොහොමද බත් කියන්නේ? ඕක කරන්න බැරි වෙලාද? ඒ තර්කය අදාළ නෑ අපේ. ඒ සාමාන්‍ය ජීවිතේ වැඩ එහෙම කරන්න බැරි කමක් නෑ. ඒ ඥානය එක්ක. ඒකෙන් කියන්නේ ඒවා හැමතිස්සෙම මේවා නෑ ශූන්‍යයි කියලා දකින එකයි ඒකේ වෙනසක් තියෙනවා. ඒක තමයි මේ අර තර්කෙන් අල්ලන්න අමාරුයි. හරි. එහෙනම් පෙච්චර බය වෙන්න දෙයක් නැහැ. කරන්න තියෙන්නේ අපි කරන්න කියපුවා කරනවානේ. දහම අහන්න. එහෙම තමයි. අපි තේිනවන අපි අඩුපාඩු තියෙනවා නේද? අනිත් එක බලෙන් මං කරනවා නෙමෙයි ඒක සිද්ධ වීමක්. අර ඥානයේ වැඩෙන්න අවශ්‍ය දේවල් කරන්න ඕන. සත්‍යර්ම ශ්‍රවණේ යොන්සොමනස එහෙනම් අනිත් දේවල් ගැන ඒක ලොකු ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. හොඳයි. එතනින් අපි එහෙමනම් අවසන් කරමු. නේද? සුලානි මහත්මිය, ප්‍රගම් සර්.
තිරුවන් සරණයි රවි මහත්මයා.
ඔව්. අපි එහෙමනම් අවසන් කරමු නේද?
ඉවර කරමු. හොඳයි. රවි මහත්මයා. එහෙමනම් හොඳයි. අද දිනත් අප වෙනුවෙන් අපගේ කල්යාණ මිත්‍ර රවි කොක්කලගේ මැතිතුමා මේ කොතරම් වැඩ කටයුතු තිබුණත් අපට ඉතාම අනුකම්පාවෙන් අපිට මේ ධර්ම කරුණු පැහැදිලි කරලා දෙමින් ඉතාම වටිනා ධර්ම සාකච්ඡාවක් අද දිනත් අපි සිද්ධ කරා. ඉතින් ඒ අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත කුසලොත් රවි මහත්මයා ඒ ධර්ම සාකච්ඡාවෙන් රැස් කරගත්තේ සියලුම කුසලොත් අපි රවි මහත්මයාට අනුමෝදන් කරනවා. රවි මහත්මයා ප්‍රාර්ථනා කරන බෝධියකින් සුඛපටිපදාවෙන් ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම රවි මහත්මයාගේ පින්වත් දෙමව්පියන්ටත් අනිත් පුත් මළගිය ඥාතීන්ටත් මේ පින් අත්පත් වේවා. ඒ සියලුම දෙනාගේ දිනාටමත් උතුම් ධර්මාභෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින මේ ධර්ම සාකච්ඡාව කරගෙන යාමට උදව් උපකාර කරපු සියලුම මහත්ම මහත්මීන්ටත්, ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම සියලු දෙනාටමත්, පවුලවල සියලු දෙනාටමත් උතුම් ධර්මාභෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් රවි මහත්මයාට ආරාධනා කරනවා ධර්ම සාකච්ඡාව අවසන් කරන්න කියලා. හොඳමයි, සියලු දෙනාටම තිරුවන් සරණයි.
හොඳයි, තිරුවන් සරණයි. අපිට හැමදාමත් මේ සම්බන්ධීකරණය කරන්නේ තුලානි මහත්මයාට අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් කරමු. එතුමියටත් පවුල්වල සැමට ජීවත් වෙ සිටින අයටත් මියගිය ඥාතීන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා ඉදුක් නිරෝගී භාවය ලැබෙන්න කියන කරදර දුරු වෙන්න ඉක්මන් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ නාලිකාව ආරම්භ කිරීමේ සිට ආරම්භය කළා අද දක්වාම ඒ පවත්වාගෙන යන්න උදව් උපකාරී කරන ඒක මහත්මයාතුළු ඒ පොතු හැර පවුලේ සියලු දෙනාම අපි පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරනවා. අපි හැමෝම රැස් කරපු පින් එත්මන්ලට පවුලලායට එගේ ඥාතීන් සමෝදන් වෙන්න යම් කිසි කරදරයක් දුක් බාධකයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන්ම ආරක්ෂාව ලැබෙන්න උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දාන මේ කුසලය හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු, පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම මේ දහම් සාකච්ඡාවලට සවන් දෙන ඒ යම් කිසි දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවනම් ඒ සියලුම දෙනාට අපි රැස්කරගත්තුකින් අනුමෝදන් වෙන්න, සතුටටපත් වෙන්න, දිවයිසුරු වැඩි දියුණු කරගන්න, උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න, ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල අය සෑම ආරක්ෂා කරන්න මේ අහගෙන ඉන්න ඔවුන්ට, ඔවුන්ගේ පවුල්වල අයට, ඒ සා සම්බන්ධ වෙන සියලුම දෙනාට අපි හැමගේම යම් කිසි මියගේ ඥාති කෙනෙක් මින් බලාපොරොත්තු වෙනවා ඔවුන්ටත් ඒ අනුමෝදන් වෙන්න ආරක්ෂාව සපයන්න. ඉතින් ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් ඒ පවුලට සෑමවත් සියලුම දෙනාට යම් කිසි මේ ජීවිතයේ යම් කිසි දුකක් කරදරයක් නරකක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ස්වභාවික උපද්‍රව ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අපව ආරක්ෂා කරන්න තව තවත් ධර්මය අහන්න, විමසන්න, කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්න, මේ ජීවිතේම මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න උදව් උපකාරී වෙන්න කියලා අපි උන්වහන්සේලාටත් පුණ්‍යානුමෝදනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.
සත්‍යවිමුක්තිය බොහෝම පිං තෙරුවන් සරණයි. සියලු දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි.